ಅನೇಕ ಮೆಸೇಜ್
ಪ್ರಶ್ನೆ
அனர்த்த வேண்டும் நுண்ணியத்தின் பாதத்தை අපිට පටන් ගන්න තියෙන්නේ 87 පිටුවේ නේද 87 අන්තිම
යදේනම් භගව ඒවමේවකෝ අහම් බ්‍රහ්මනාගේ සාධිනාමයේන පුත්තං ඕපම්ම සම්පටි පහදනං සං ඒවං අත්තේන සංසන්දේශවා වෙදිතබ්බං භගවා භගවන් වහන්සේ විසින් ඉදානි දැන් ඒවමේවකෝ අහම් බ්‍රාහ්මණ ඉති යයි සාධිනානයේන ආදී ආකාරයෙන් යං ඒතං ඕපම්ම සම්පටි පහදනං පුත්තං යම්මේ උපමා හර්දයට උපමිල්ලි කැපීමක් කියන ලද්දේද තන් ඒවන් අත්වයෙන් සංසන්දේශවා වේ දක්කම් එය මේ උපමාර්ථයෙන් සංසන්ධනයකට දතියුතුය යකාහි තත්වා කුක්කුටියා අත්තනෝ අන්ඩේසු අධිසායනාදී ජීවිත කිරියා කරනං ඒවන් බෝධිපල්ලන්ගේ නිසින්නන්ද බෝධිසත්ව පුරුතත්ව භගවතෝ අත්තනෝ සන්තානි අනිච්චන් දුක්ක මනත්තහති ත්‍රිවිධං උපස්සනා කරනං යතාහි තත්තා අත්තනෝ යතා අත්තනෝ යම්සේ තමාගේ අණ්ඩේසු බිජුකිරෙහි තත්තා කුක්කුටියා ඒ කිකිලියගේ අධිසයනාදී ත්‍රිවිධ ක්‍රියා කරනං හොබීමාදී තුන් ආකාරෝ ක්‍රියාවක් වේද ඒවම් බෝධිපල්ලංකේ විදින්නත් බෝධිසත්ව භූතස්ස භගවතෝ මෙසේ බෝධිපල්ලංකේ කුණ්ණා වූ බෝධිසත්ව වූ භාගතුන් වහන්සේගේ අත්තනෝ සන්තානේ තමාගේ සන්තානේ අනිච්ඡං දුක්ඛං අනත්තාදී අනිත්‍ය දුක්ඛ අනත්තයයි ත්‍රිවිධානුපස්සනා කරණං ත්‍රිලක්ෂණානුපස්සනා කරණයක් ත්‍රිලක්ෂණානුපස්සනාවක් කිරීමක් දතේතිය කුක්කුටියා ත්‍රිවිධ ක්‍රියා සම්පදානේන අනුධානං අපෝති භාවෝ විය බෝධිසත්ව බුද්ධස්ස භගවතෝ ත්‍රිවිධානුපස්සනා සම්පදානේන විපස්සනා ඥානස්ස අපරිහානි කුක්කුටියා කිකිලියගේ ත්‍රිවිධ ක්‍රියා සම්පදානේන
සම්පාදනේන
ත්‍රිවිධ ක්‍රියා සම්පාදනේ අනුධානං අපෝති භාවෝ විය බීජයන්ගේ කුණු අපූති භාවය මෙන් කුණු නොවීම මෙන් බෝධිසත්ව බුද්දස්ස භගවතෝ බෝධිසත්ව වූ භගවතුන් වහන්සේගේ ත්‍රිවිධානුපස්සනා සම්පාදනේන ත්‍රිලක්ෂණානුපස්සනාවෙන් විපස්සනා ඥානස් අපරිහානි විපස්සනා ඥානයාගේ අපරිහානිය දතියුතුය කුක්කුටියා ත්‍රිවිධ ක්‍රියා කරණේන අණ්ඩානං අල්ලසිනේ පරියාදානං විය බෝධිසත්ව භූතස්ස භගවතෝ ත්‍රිවිධානුපස්සනා සම්පාදනේන බවත්‍යානුගත නිකාන්ති සිනේහ පරියාදාන කුක්කුටියා කිකිලියගේ ත්‍රිවිධ ක්‍රියා කරණේන තුන් ත්‍රිවිධ ක්‍රියා
කිරීමෙන්
ත්‍රිවිධ ක්‍රියා කිරීමෙන් අණ්ඩහනං අල්ලතිනේහ පරියාදානං විය විජුවටයන්ගේ අල්ලතිනේහ තෙත්බව අල්ලතිනේහ පරියාදානං තෙත්බව ඡේවීම මෙන් බෝධිසත්ව බුද්ධත්ව භගවතු බෝධිසත්ව භගවන් වහන්සේගේ ත්‍රිවිධානුපස්සනා සම්පදානේන ත්‍රිවිධානුපස්සනා සම්පාදනයේ බවත්‍යානුගත බවත්‍යේ අනුව ගියා වූ නිකාන්ති සිනේහ පරියාදානං කෘෂ්ණා සිනේහ ඡේවීම දත යුතුය. කුක්කුටියා ත්‍රිවිධ ක්‍රියාකරණේන අණ්ඩ කපාලානං අනුභව වූ විය බෝධිසත්ව බුද්ධත්ව භගවතු ත්‍රිවිධානුපස්සනා සම්පදානේන අවිජ්ජ හණ්ඩකෝසස තනුභවෝ. කුක්කුටියා ත්‍රිවිධ ක්‍රියාකරණේන තිකිලියගේ ත්‍රිවිධ ක්‍රියාකරණේ අණ්ඩකපාලානං අනුභවෝ විය විජුපටුවන්ගේ තුනීවීම මෙන් බෝධිසත්ව බුද්ධස්ස භගවතු බෝධිසත්ව භගවතුන් වහන්සේගේ ත්‍රිවිධානුපස්සනා සම්පදානේන ත්‍රිවිධානුපස්සනා සම්පාදනයේ අවිජ්ජ අණ්ඩකෝසස තනුභවෝ. අවිද්‍යාව නැමැති අණ්ඩකෝෂයාගේ තුනීවීම දත යුතුය. කුක්කුටියා ත්‍රිවිධ ක්‍රියාකරණේන කුක්කුටච්ඡාපකස්ස පාදනඟතුණ්ඩකාණං හද සද්ද කරභවෝ විය බෝධිසත්ව බුද්ධස්ස භගවතෝ ත්‍රිවිධානුපස්සනා සම්පාදනයේන විපස්සනා ඥානස්ස තික්ක කර විපස්සනා සූර භවෝ. කුක්කුටියා කිතිලියගේ ත්‍රිවිධ ක්‍රියාකරණේන ත්‍රිවිධ ක්‍රියාකරණේන කුක්කුටච්ඡාපකස්ස කුකුළු පැටවුන්ගේ කුකුළු පැටවාගේ පාද පා නක නියපොතු නකතුණ්ඩකාණ නියපොතු නියපොතු වල සද්ද කරභවෝ විය සද
තුණ්ඩක පොට තුඩ
පාද පා පාද නක පා නියපොතු තුණ්ඩකාණ
කොට යන දේවල
කොට යන දේවල සද්ද සද කර සලු භාවෝ විය සලු භාවයේ මෙන් බෝධිසත්ව බුද්ධස්ස භගවතෝ බෝධිසත්ව බුදු භගවන් වහන්සේගේ ත්‍රිවිධානුපස්සනා සම්පදානේන ත්‍රිවිධානුපස්සනා සම්පදානේ විපස්සනා ඥානස්ස විපස්සනා ඥානයාගේ තික්ක තීක්ෂණ භව කර සද භව විපස්සනා සූර භව විපස්සනා සූර භාවයේ දත යුතුය. විපස්සන සූර භාවයේ දත යුතුය. කුක්කුටියා ත්‍රිවිධ ක්‍රියාකරණේන කුක්කුටච්ඡාපකස්ස පරිණාම කාලෝ විය බෝධිසත්ව බුද්ධස්ස භගවතෝ ත්‍රිවිධානුපස්සනා සම්පාදනේන විපස්සනා ඥානස්ස පරිණාම කාලෝ වර්ධිත කාලෝ ගස්ව ගන්න කාලෝ වෙයිතබ්බෝ. කුක්කුටියා කිකිලියගේ ත්‍රිවිධ ක්‍රියාකරණේන ත්‍රිවිධ ක්‍රියාකරණේන කුක්කුටච්ඡාපකස්ස පරිණාම කාලෝ විය කුකුළු පැටවුන්ගේ මෝරණ කාලය මෙන් බෝධිසත්ව බුද්ධස්ස භගවතෝ බෝධිසත්ව භාග්‍යතුන් වහන්සේගේ ත්‍රිවිධානුපස්සනා සම්පදානේන ත්‍රිවිධානුපස්සනා සම්පාදනයෙන් විපස්සනා ඥානස පරිණාම කාලෝ විපස්සනා ඥානයාගේ පරිණාම කාලෝ පරිණාම කාලයේ වඩිත කාලෝ වැඩන කාලයේ ගබ්බන්න කාලෝ ගැබ් ගන්නා කාලයේ තිත්තබ්බෝ දත යුතුය. සතෝ කුක්කුටියා ත්‍රිවිධ ක්‍රියාකරණේන කුක්කුටච්ඡාපකස්ස පාදනකතිකායවා මුඛතුණ්ඩ කියනවා අණ්ඩකෝසම් පදාලිත්වා පක්කේ පප්පෝටා පෙත්වා සොත්තින අභිනිබිධා කාලෝ විය බෝධිසත්ව බුද්ධස්ස භගවතෝ ත්‍රිවිධානුපස්සනා සම්පදානේන විපස්සනා ඥානං ගස්බං ගන්නා පෙත්වා අනුකුප්පාදිගතේන අරහත් මග්ගේන අවිඥාණ්ඩකෝසම් පදාලිත්වා අභිඥාපක්කේ පප්පෝටා පෙත්වා සොත්තින සකල කෝසම් පදාලිත්වා සොත්තින සකල බුද්ධ ගුණ සච්චිකත කාලෝ විදිතබ්බෝ. සතෝ ඉම්පිටි කුක්කුටියා කුක්කුටියා ත්‍රිවිධ ක්‍රියාකරණේන තිකිලියගේ ත්‍රිවිධ ක්‍රියා කිරීමෙන් කුක්කුටච්ඡාපකස්ස පාද නකතිකායවා මුඛතුණ්ඩ කියනවා කුකුළු පැටවාගේ පාද නකතිකායවා පාන් යෙදිලි වලින් හෝ මුඛතුණ්ඩ කියනවා මෝතලින් හෝ අණ්ඩකෝසම් පදාලෙත්වා අණ්ඩකෝස් බිජුවට අලා පක්කේ පප්පෝටා පෙද්වා තටු තලා සොත්තිනා අභිනිබිදා කාලෝ විය නිදුකින් බිහිවෙන කාලය මෙන් බෝධිසත්ව බුද්ධස්ස භගවතු බෝධිසත්ව භගවතුන් වහන්සේගේ ත්‍රිවිධානුපස්සනා සම්පදානේන ත්‍රිවිධානුපස්සනා සම්පාදනයෙන් විපස්සනා ඥානං ගබ්බන් ගන්නා පෙද්වා විපස්සනා ඥාන ගැප් ගන්නවා අනුකුප්පාදිගතේන අරහත් මග්ගේන අනුපූර්වාදිගත වූ අරහත් මාර්ගයෙන් අවිද්‍යන්නකෝසම් පදාලිත්වා අවිද්‍යානමති අණ්ඩකෝසේ පලා අවිඥාපක්කේ පක්කෝටා පෙත්වා අවිඥානමති තඩු සලා පොත්තිනා සකල බුද්ධ ගුණ සච්චිකත කාලෝ වේතබ්බෝ. පහසුවෙන් සියලු බුදුගුණ සාක්ෂාත් කළ කාලයේ දත යුතුය. ස්වාහම් බ්‍රහ්ම ජෙට්ටෝ සෙට්ටෝ ලෝකස්සාති සෝ අහම් බ්‍රහ්මණ යථාදේශං කුක්කුට පෝතකානම් පටමතරං අණ්ඩකෝසම් පදාලෙත්වා අබිනිබ්බත්වෝ කුක්කුට පෝතකෝ ජෙට්ටෝ හෝති. ඒවං අවිද්‍යාගතාය ප්‍රජායතං අවිද්‍යන්නකෝසම් පදාලෙත්වා පටමතරං අරියාය ජාතියා ජාතත්තා ජෙට්ටෝ උදතරෝදි සංඝංගතෝ සබ්බගුණේ ඉපණ අපටි සමත්වෝ සෙට්ට හෝති. ස්වාහම් බ්‍රහ්මණ ජෙට්ටෝ සෙට්ටෝ ලෝකස්ස ඉති යනු බ්‍රහ්මණ බ්‍රහ්මණේ සෝ අහං ඒ මම යථාදේශං කුක්කුට පෝතකානම් පටමතරං යම් මේ කුකුළු පැටවුන්ගේ පළමුව අණ්ඩකෝසම් පදාලෙත්වා යමෙක් අණ්ඩකෝසේ පලා අබිනිබ්බත්වෝ කුක්කුට පෝතකෝ ජෙට්ටෝ හෝති. බිහි වුණා වූ කුකුළු පැටවා ජ්‍යෙෂ්ඨ වෙයිද? ඒවම් මෙසේ අවිද්‍යාගතාය ප්‍රජාය අවිද්‍යාවට ගියා වූ සත්‍යයන් අතරින් තං අවිද්‍යන්නකෝසම් පදාලෙත්වා යි අවිද්‍යා නැමැති අණ්ඩකෝසේ පලා පටමතරං අරියාය ජාතියා ජාතත්තා පළමෙන් ආර්ය ජාතියේ උපන් බැවි ජෙට්ටෝ උද්දතරෝ ජ්‍යෙෂ්ඨ වෙයි උද්දතරෝති වැඩිමහල් වෙයියයි සංඛං ගතෝ සංඛ්‍යාවට කියේය. සබ්බගුණේහි පණ අපටි සමත් සබ්බගුණේහි පණ සියලු ගුණයන්ගෙන් අපටි සමත්ත අසම සම බැවින් සෙට්ටෝති සංඛං ගතෝ තේජ්ජ යන සංඛ්‍යාවට කියමි.
පස්සේ දැන් මේ වෙනකන් අපි කතා කරගෙන ආපු කොටස් ටික මතක ඇති නේද? මම බලන්න දීරානන්දයන්ත් අපි ඊටවට දැන් මේ කතා කරගෙන ආවි මොන කොටසද? ඔව් වේරංජ බ්‍රාහ්මණතුමා භාග්‍යතුන් වහන්සේට චෝදනා කීපයක් කළානේ මතක ඇති. ඒ නම් කීපයකින් භාග්‍යතුන් වහන්සේට දුක් කිව්වා. භාග්‍යතුන් වහන්සේ ඒ චෝදනා කරපු වචනම අපහු භාග්‍යතුන් වහන්සේගේ විද්‍යමාන ගුණයක් ප්‍රකට කරන්න පාවිච්චි කරලා දේශනාව කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ජේෂ්ඨයි කියන බව ශ්‍රේෂ්ඨයි කියන බව නොදන්නාකම නිසානේ ඒ චෝදනා කළේ. ඊට පස්සේ දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ භාග්‍යතුන් වහන්සේ වන්දනාමාන ආදිය කරන්න අභව්‍ය වෙන්නේ ඇයි? මොන හේතුව නිසාද භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ ජේෂ්ඨ උතුමන් වහන්සේ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ බවට පත් වුණේ? යා අනේ කාරණා විස්තර කරන්න තමයි දැන් ඊට පස්සේ දේශනාව කරන්නේ. අනේ ඊට පස්සේ මේ ඡේදයෙන් විස්තර කරන්නේ භාග්‍යතුන් වහන්සේ ලෝකයේ ජේෂ්ඨ වුණේ කොහොමද කියන එකනේ. දැන් ජේෂ්ඨයි කියලා කියන්නේ මොන හේතුව නිසාද? ජේෂ්ඨ කියන වචනේ තේරුම වැඩිමහලුයි කියන අර්ථය. ජේෂ්ඨ. ඒකට අන්නේ භාග්‍යතුන් වහන්සේ කොහොමද ලෝකේ වැඩිමහලුම උතුමන් වහන්සේ වුණේ? දැන් ලෝකේ මොනතරම් වයසට ගියා ඉන්නවන්නේ නේද? එහෙම තියෙද්දි භාග්‍යතුන් වහන්සේ කොහොමද වැඩිහිටිම උතුමන් වහන්සේ වුණේ කියන එකයි විස්තර කරන්නේ. ඊට පස්සේ දැන් මේ භාග්‍යතුන් වහන්සේ අර උපමාව ගලපලා පෙන්නන තැන කොහෙද මේ ඒවමීව කෝ අහම් බ්‍රාහ්මණ කියන කොටස පෙළේ තිබුණේ? පොඩ්ඩක් ඒ පටන් ගන්න තැන ආපහු මතක් කරමු බලන්න කවුද විවර ජීවය. පෙළේ ওই ටික කියන්නේ කොහොමද කියලා? පටන් ගන්න තැන සෙය්‍යතාපි බ්‍රාහ්මණ කුක්කුටියා අණ්ඩානි අට්ඨවා දසවා ද්වාදසවා ඔහොම ගිහිල්ලා ඊට පස්සේ ගතාය පජාය
අද්භූතාය පරිවෝණත්වාය අවිද්‍ය අවිද්‍යන්තකෝ සම්පදාලිත ඒකෝ ලෝකේ අනුත්තර සම්මා සම්බෝධි අභිලක්ෂිතෝ සාහං ධම්මන චිත්තෝ චිත්තෝ ලෝකෝ.
එහෙදි අපට අර උපමාවක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා කුකුල් පැටියෙක් මෝරලා එළියට එන විදිය ගැනනේ. ඒකට අන්නේ විදියටම භාග්‍යතුන් වහන්සේ ඒ බෝසත් අවදීදී ඒ කරපු කටයුතු වලින් මෙන්න මේ ප්‍රඥාව කියන ප්‍රඥාව දියුණු කරලා විපස්සනා ඥාන වඩලා ඒ හේතුවෙන් අන්න ඒ දියුණු වූ ප්‍රඥාව උදව් කරගෙන මෙන්න මේ අවිද්‍යා අණ්ඩකෝෂයෙන් නැත්නම් අවිද්‍යාව කියන බිජුවට පලාගෙන මේ ලෝකේ මුලින්ම පහළ වුණ නිසා බාගතුන් වහන්සේට ජේෂ්ඨ උතුමන් වහන්සේ කියලා කියන ලෝකේ. ඒ නිසා නේ බාගතුන් ලෝක ජෙට්ටු අනුත්තරෝ කියලා කියන්නේ. මේ විදිහට බුදුගුණ කියන තැන්වල ලෝක ජෙට්ටු අනුත්තරෝ කියලා බාගතුන් වහන්සේ ගුණපද කියන්නේ. මොකද ලෝක සත්වයාට ජේෂ්ඨ වූ උතුමන් වහන්සේ කියන්නේ. හරි. අපි එතකොට මේ උපමාව ඊට පස්සේ දැන් ගලපලා තින්නනවා. කොහොමද දැන් කිකිලියක් බිත්තර රකිද්දී ඒ බිත්තර වලට වෙන ඒ කරන කටයුතු තුනක් ගැන මතක් කළා. කොහෙද? අට කතාවේ 86 වෙනි පිටුවේ. මතක ඇති නේද? සම්මා අදිසයිතානි, සම්මා පරිසේදිතානි, සම්මා පරිභාවිතානි. මෙන්න මේ කටයුතු ටික කිකිලියක් කරනවා කියලා මතක් කළා. මේ බිත්තර වලට. අන්න ඒ වගේ මේ කියන ඒ කටයුතු තුනක් සිද්ධ කළාම ඒ බිත්තර මෝරලා කුකුල් පැටව එළියට එන ආකාරය කලින් දවසේ අපි කතා කළා. අන්න ඒ විදිහටම එතකොට භාග්‍යතුන් වහන්සේගේ මේ විපස්සනා ඥාන මේරීමෙන් සම්මා සම්බුද්ධත්වයේ ලැබීම කියන කාරණාව ගලපලා උපමාව උපමේය ගලපලා මෙතන විස්තර කරනවා. ඒකයි මේ කිව්වේ ඉදානි යදේතම් භගවා එව මේව කෝහම් බ්‍රාහ්මණී කියාදීන නයන වත්තම් ඕපම්ම සම්පටිපාදන සං ඒවම් අත්තේන සංසම්දිත්වා වේදි සම්පත. මොකද මේ ඕපම්ම සම්පටිපාදන කියලා කියන එකේ ප්‍රතිපාදනය කියලා මෙතන අතරම කියන්නේ උපමාව උපමේයත් සමඟ ගලපලා අර්ථ ප්‍රකාශ කිරීම. එතකොට ඕපම් මත්තස්ස උපමේයේන සම්මදේව පටිපාදනං ඕපම්ම සම්පටිපාදනං කියලා ටීකාවල විස්තර කරලා තියෙනවා. එතකොට උපමා අර්ථය උපමේයියත් සමග ගලපලා දැක්වීම තමයි ඕපම්ම සම්පටිපාදනං කියලා කියන්නේ. ඔන්න ඊට පස්සේ උපමාව ගලපලා පෙන්නනවා. යතහයි තස්සා කුක්කුටියා කියලා පටන් ගන්න තැන ඉඳන් යම්සේ ඒ කිකිලියගේ තමන්ගේ බීජ මත්තෙහි අදිසයන ආදී එහෙම නැත්නම් ඒ විදා ගැනීම ආදී ත්‍රිවිධ ක්‍රියා කිරීමක් තියෙනවද? ඒ විදිහට බෝධිපල්ලංකේ වැඩමුණා වූ බෝධිසත්ත්ව භූත භාග්‍යතුන් වහන්සේගේ තමන්ගේ సంతානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිවිධ අනුපස්සනාකරණේ දැනගන්න කියලා කියනවා. ඒතර කිකිලියක් කරන කටයුතු තුන වගේ තමයි භාග්‍යතුන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ඒ ත්‍රිවිධ අනුපස්සනා කරනවා. ඊට පස්සේ කිකිලියගේ ත්‍රිවිධ ක්‍රියා සම්පාදනයෙන් විතර කුණු නොවී පැවතීම වගේ ඒ විතර විනාශ වෙන්නේ නැතුව පැවතීම වගේ බෝධිසත්ව භූත භාග්‍යතුන් වහන්සේගේ ඒ ත්‍රිවිධ අනුපස්සනා සම්පාදනයෙන් විපස්සනා ඥානයේ අපරිහාන නොපිරිහි පැවැත්ම දත යුතුයි. එතකොට අර එහෙම නැත්නම් කුණ වෙලා යනවනේ දැන් කිකිලි ඒ කටයුත්ත කරේ නැත්නම් විතර නරක වෙලා යනවා. ඒ වගේ යම් කිසි කෙනෙක් මේ විපස්සනා ඥාන ආදිය පවත්වා ගන්න නම් මෙන්න මේ ත්‍රිවිධ අනුපස්සනාකරණය අවශ්‍යයි. එහෙම නැති වුණොත් මේ දේවල් උනත් පිරිහිලා යනවා. ඒ වගේම කිකිලියේදී ත්‍රිවිධ ක්‍රියා කිරීමෙන් විතර වල තියෙන ඒ තෙත් ගතිය අවසන් වෙලා යනවාද? දැන් ඒ අපි කලින් මතක් කළා. ඇයි මේ උණුසුම් කිරීම ආදී සිද්ධ කරන්නේ කියලා. ඒක ගැන කිව්වේ හේතුව මොකක්ද? ඒ විතර වල තියෙන තෙත් ගතිය අඩු වෙලා ගිහිල්ලා තමයි ඒකේ පැටව බිහි වෙන්නේ මොරන්නේ. එතකොට අන්න ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ ත්‍රිවිධ අනුපස්සනා කිරීමෙන් විපස්සනා ඥානයේ උණුසුම් ගතිය රැකලා තිබ්බා. එහෙම නැත්නම් ඒකේ පිරිහින් නැති වෙන්න පවත්වා ගත්තා කියන එකයි මෙතන මතක් කරන්නේ අන්න ඒ තෙත් ගතිය අඩු වෙලා යනවා වගේ ත්‍රිවිධ අනුපස්සනා කිරීමෙන් භවත්‍රය අනුගත නිකාන්ති සිනේහ පරියාදාන. මේ සිනේහ කියලා කියන්නේ තෙත් ගතියට. අල්ල සිනේහ භාවෝ කියලා කියන්නේ දෙකෙන්ම අදහස් වෙන්නේ අල්ල කියන්නේ තෙත් කියන එකයි සිනේහ කියන්නේ තෙත් කියන අර්ථය. තොටි ත්‍රිවිධ අනුපස්සනා කිරීමෙන් භවත්‍ය අනුගත භවත්‍රයානුගත කියන එකේ තේරුම භව තුනේහි ගියා වූ අනුගත වූ. එතකොට කාම භවයේහි රූප අරූප කියනේ භවයන්හි පැවතුණු යම් තෘෂ්ණාවක් තිබුණාද, යම් තෘෂ්ණා ස්නේහක් ස්නේහයක් තිබුණාද, තෙත් ගතියක් තිබුණාද, අන්න ඒ තෘෂ්ණාව කියන තෙත් ගතිය අඩු කිරීම වගේ දැනගන්න ලැබෙන ඒක අවසන් කළා. දෙදෙනින් එතකොට කිකිලියගේ ත්‍රිවිධ ක්‍රියා කිරීමෙන් මිත්‍තර කටුවල තුනී භාවය වගේ බෝසතාණන් වහන්සේගේ ත්‍රිවිධ අනුපස්සනා සම්පාදණයෙන් වුණ අවිද්‍යා අණ්ඩකෝෂයේ තුනී භාවය දත යුතුයි. එතකොට තනු භාවෝ කියන වචනේ සිංහලේ සිංහල අපි භාවිත කරන වචනේ තුනී භව නේද, තනු භාව. අපි විද්‍යා විදිහට පාවිච්චි කරනවා නේ තනුක. ඒ විද්‍යාවට එහෙමත් ඒ අරගෙන තියෙන්නේ අපේ ඒ පාවිච්චි කරන්නේ පාලි භාෂාවේ යෙදුණු වචන තනුක. අතතේ පැහැදිලි. එතකොට විතර කටුව තුනී වෙනවා වගේ අවිද්‍යාව කියන අණ්ඩකෝෂය, අවිද්‍යාව කියන කටුව තුනී වෙනවා මෙන්න මේ ත්‍රිවිධ අනුපස්සනාවන්ගෙන්. ඒ වගේම ඒ ත්‍රිවිධ ක්‍රියා වලින් කුකුල් පැටවුන්ගේ පානීය සිළු, ඒ වගේම මුවතුඩ ආදී දේවල් තද බවට රළු බවට පත් වෙනවා වගේ බෝසතාණන් වහන්සේගේ ඒ ත්‍රිවිධ අනුපස්සනාවන්ගෙන් විපස්සනා ඥානයේ තියුණු බව, හද බව, විප්‍රසන්න භාවය කියන්නේ පැහැදිලි බව, විප්‍රසන්න කියන එකේ තේරුම පැහැදිලි බව, සූර භාව, සූර භාවය දැනගන්න ඕනේ. ඒ වගේම කිකිලියගේ ත්‍රිවිධ ක්‍රියා කිරීමෙන් කුකුළු පැටියගේ නේරීමේ කාලය වගේ, කුකුළු පැටිය මෝරනවා වගේ බෝසතාණන් වහන්සේගේ ඒ ත්‍රිවිධ අනුපස්සනා සම්පාදනයේ විපස්සනා ඥානයාගේ පරිණාම කාලය, පරිණාම කියන්නේ වැඩි නේරීම කියන එකයි. එතකොට නේරීමේ කාලය, වැඩුණු කාලය, ගැප් ගන්නා කාලය දත යුතුයි. ගබ්බ ගහන කියලා කියන්නේ ඒත් මෝරනවා. දැන් අපි වී ගැප් ගන්නවා, මේ කරල් ගැප් ගන්නවා කියන්නේ බණ්ඩි කියලා කියන්නේ නේද? එතකොට බණ්ඩි කියලා කියන්නේ ගැබ කියන අර්ථය. එතකොට ඒ කියන්නේ කරල මෝරලා නේද? දැන් හොඳට මෝරලා කියන එක නෙවෙයි, දැන් බිහි වෙන්න ලං මට්ටමේ මෝරු මෝරපු අවස්ථාවක් ගැනයි අපි කියන්නේ බණ්ඩි කියලා. මේ ඒ වගේම කිකිලියගේ ත්‍රිවිධ ක්‍රියා කිරීමෙන් කුකුළු පැටියගේ පානීය සිළුවෙන් හෝ මුවතුඩින් හෝ විතර කටුව පලාගෙන පියාපත් හලලා සුවසේ බිහි වෙන කාලය වගේ බෝධිසත්ත්ව භූත භාග්‍යතුන් වහන්සේගේ ත්‍රිවිධ අනුපස්සනා සම්පාදනයේ විපස්සනා ඥානය ගැප් ගන්නවලා, එහෙම නැත්නම් මෝරවලා අනුපුබ්බාදිග තේන අරහත් මග්ගයේ. මේ අනුපුබ්බාදිග තේන කියන එකේ තේරුම අනුපිළිවෙලින් අධිගත කරන ලද කියන එකයි. ඒකේ තේරුම මොකක්ද? පඨම මග්ග පටිපාටියා අධිග තේන කියලා ටීකාචාර්ය මහන්සිලා විස්තර කරලා තියෙනවා. ඒකට ප්‍රථම මාර්ගය ආදී අනුපිළිවෙලින් ලැබුණා. ඒ කියන්නේ ප්‍රථම සෝතාපට්ටි මාර්ග ඥානය, ඵල ඥානය, සකදාගාමි මේ පිළිවෙලට ඒ අනුපිළිවෙලින් ලැබූ අරහත් මාර්ග ඥානය. අවිද්‍යා අණ්ඩකෝෂය පලාගෙන අභිඥා කියන පියාපත් හරලා සුවසේ සියලු බුදු ගුණ සාක්ෂාත් කළ කාලය වගේ මෙන්න මේ උපමාව ගල්පලා දෙනගන්න කියන එකයි මතක් කරගන්න. තොර මෙතන සකල බුද්ධ ගුණ සච්චිකත කාලෝ කියන එකේ තේරුම මොකද්ද? තික්කින්ද්‍රයයි. සියලු බුදු ගුණ කියන එක කියන්නේ අපි කලින් කතා කළා මතක ඇති. මේ අරහත් මාර්ගඥානය පිරිසකට අරහත් ඵලය විතරක් ලබා දෙනවා. තවත් පිරිසකට ත්‍රිවිද්‍යාව ලබා දෙනවා. තවත් කෙනෙකුට ෂඩ් අභිඥා, තවත් කෙනෙකුට පටිසම්විදා ඥාන, තවත් කෙනෙකු පසේ ශ්‍රාවක අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේලාට ඒ ශ්‍රාවක පාරමිතා ඥාන, පසේ බුදුරජාණන් වහන්සේලාට පච්චේක බෝධි ඥානය, ඒ දේවල් ලබා දෙනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේට සියලු බුද්ධ ගුණ ඒත් සමගම සර්වඥතා ඥානය පහළ වෙනවා. ඒකට මෙන්න මේ කියන සර්වඥතා ඥානය කියවමින් ඒ සියල්ල ඇතුළත් ඒ සමග සියලු බුද්ධ ගුණ සමුද්ද වෙනවා, සම්පූර්ණ වෙනවා මේ අරහත් මාර්ග ඥානය සමග. අනේ නිසා තමයි මේ කියන්නේ සකල බුද්ධ ගුණ සච්චිකත කාලෝ වේදිකම් පැහැදිලිනේ. ස්වාහම් බ්‍රාහ්මණ ජෙට්ඨෝ සෙට්ඨෝ ලෝකස්ස කියන කී තේරුම උඩ දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. බ්‍රාහ්මණතුමනි, ඒ මම ලෝක සත්වයාට ජේෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි. හේතුව ඇයි කියන එක මේ පැත්තේ පැහැදිලි කරනවා. බ්‍රාහ්මණතුමනි, ඉතින් යම් ආකාරයකට ඒ කුකුළු පැටවුන් අතුරින් පළමුවම බිත්තර කටුව පලාගෙන එළියට ආපු බිහිවුණු යම් කුකුල් පැටුවේ පැටියෙක් ජේෂ්ඨ වෙනවද? ඒ විදිහට අවිද්‍යාවට ගියා වූ ප්‍රජාව අතුරින් ඒ අවිද්‍යාව කියන බිත්තර කටුව පලාගෙන පළමුවම ආර්ය ජාතියේ උපන් බැවින් ඒ මම ජේෂ්ඨ වෘද්ධතර කියන සංඛ්‍යාවට ගියේ වෙමි. සියලු ගුණයන්ගෙන් අප්පටි සමත්තා, ඒ කියන්නේ අප්‍රතිසම කියලා සිංහලෙන් කියන්නේ. එතකොට ප්‍රතිසම කෙනෙක් නැතිකම නිසා, ඊට සම කෙනෙක් නැති නිසා, අතුල්‍ය කියන අර්ථයට සමානයි. ඒ ප්‍රතිසම කෙනෙක් නැති නිසා ශ්‍රේෂ්ඨ වෙමි කියන දේශනා කළා. එතකොට කොහොමද මේ අප්පටි සම කියන වචනේ හැදෙන්නේ? අප්පටි සම, අපි දැන් බහොබ්බීහි සමාසෙහිම කතා කරන්නේ. න පටි සමෝ යස්සෝ අප්පටි සමෝ. ප්‍රතිසම කෙනෙක් නැත්තේ යම් උතුමෙකුටද ඒ උතුමන් වහන්සේට අපි නමක් දෙනවා අප්පටි සමෝ. න තුල්ලියෝ යස්සෝ අතුල්ලියෝ. අතුලෝ කියලත් වචනයක් තියෙනවා. න තුලෝ යස්සෝ අතුලෝ. න සමෝ යස්සෝ අසමෝ. තොට න නිපාත කුබ්බපද බහුබ්බීහි සමාසය. මතකයි අපි බහුබ්බීහි සමාසයේ නම් වර්ග 9ක් ගැන කිව්වේ. ඒකෙන් එකක් අපි කිව්වා න නිපාත කුබ්බපද බහුබ්බීහි සමාසය. ඒකේ තේරුම ප්‍රතිසම කෙනෙක් නැති නිසා අප්‍රතිසමෝ කියලා. හරි, මේ ටිකේ මොකක් හෝ ගැටලුවක් තියෙනම් ඉක්මනට විනාඩි කීපයකින් අහන්න බලන්න. විනාඩි ගානක් වෙන්නේ. මේ ටික ඉතින් ඒ උපමාව ගලපන එකෙත් ඉතර අපහැදින්නේ තේරෙනවා. දැන් මේ කාරණාත් අපි මතක තියාගන්න ඕන. කවුරු හරි කෙනෙක් ඇහුවොත් එහෙම භාග්‍යතුන් වහන්සේට ලෝක ජෙට්ටෝ කියලා කියනවා. ඒ ලෝක ජෙට්ට කියලා කියන්නේ හේතුව. භාග්‍යතුන් වහන්සේට වඩා වැඩි හිටියයි ගොඩක් හිටියනේ ඒ කාලේ කියලා හෙවත් එහෙම නේද? ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ජේෂ්ඨ භාවය සිද්ධ වුණේ කොහොමද කියලා අපි කියලා දෙන්න ඕනේ.
ඔව්. ජෙට්ටෝ කියන එක තමයි විද්‍යාවාදී කියන දේ කියන පදම තමයි.
අපි පද හැදෙන හැටි තද්දිත පාඩම් වල ඉගෙන ගන්නවා. එතකොට ඒකෙදි හැබැයි මේ කියන්නේ ජේෂ්ඨ ජෙක්ට සෙක්ට කියන වචන වල පොදු අර්ථය. දැන් මෙතනදී මේ භාග්‍යතුන් වහන්සේගේ ජේෂ්ඨ භාවයේ ශ්‍රේෂ්ඨ භාවයට මේ නිරුක්තිම කියන්න ඕන. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ජෙක්ට සෙක්ට කියන වචන වලින් කියවෙන්නේ ඒ පොදුවේ ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ කියන වචන. ඒක සාමාන්‍ය පුද්ගලයන් කෙනෙකුටත් අපි කියනවානේ ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි කියලා. ඒ වචනවල අර්ථය තමයි එතනදී නිරුක්තියෙන් පෙන්නන්නේ. මෙතනදී අපි දැනගන්න ඕන භාග්‍යතුන් වහන්සේට ඒක ගලපන්නේ කොහොමද කියලා. හරි, ඊළඟ කොටස සම්. කියලා කියවෙන දපියෝදී. මේ ධ්‍යාන ටික කිව්වා වගේ මම මතක නැහැ. ආරද්ධං කෝ ඒ පෙළකට කිව්වේ නැද්ද? පෙළ කියන්න තියෙනවා. ඒක ගිහම නම් වෙන කාට හරි ඒ පෙළ කොටස කවුරු හරි බලලා තියෙනම් ඒ ටික කියමු කවුද?
Yes බලන්න.
ආරද්ධං කෝපාන බ්‍රාහ්මණ කියනකොට
ආරද්ධං කෝපාන බ්‍රාහ්මණ ඉලක්කවෝස්ති අසන්නීනම් බ්‍රාහ්මණ බ්‍රාහ්මණය මේ ආරද්ධං ඉරියන් මගේ
මේ මා විසින්
ආරද්ධං
විරියං ආරද්ධං
විරියං ආරද්ධං අරමුණ රද
වීර්ය ආරම්භන ලද්දේය
වීර්ය ආරම්භන ලද්දේය අසන්නීනම් මහේතුරුනේය අහෝසිය උපට්ඨිතා සති අසම්මුත්තා උපට්ඨිතා සති සිහිය එතුතියා වූ අසම්මුත්තා නමුලා වූවා වූ පස්සද්දෝ කායෝ අසාරද්දෝ කායෝ කය පස්සද්දෝ
සංකිතුනේ
අසාරද්දෝ දනු නුවේ විය සමාධිතං චිත්තං ඒකග්ගං සමාධිතං චිත්තං ඒකග්ගං චිත්තං චිත ඒකග්ගං එක රූපේ සමාහිතං සමාහිතු යේය සෝකෝ අහං ධම්මන විවිච්ඡේව කාමේහි විවිච්ඡ කුසලේහි ධම්මේහි කවිතක්කං කවිචාරං විවේකජං ප්‍රීති සුඛං ඝටමජ්ජාන උපසම්පච්ච විහාසින් ග්‍රහත්මන ග්‍රහත්මනේ සෝ අහං ඒ මම විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි විවිච්ඡේ කාමේහි කාමයන් කෙරෙන් වෙන්නු වා වූ
වෙන්නු යේම
විවිච්ඡ අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන්වීමෙන්
වෙන්නු යේ
සවිතක්කං සවිචාරං විතර්ක සහිතෝ විචාර සහිතෝ විවේකජං ප්‍රීති සුඛං විවේකයෙන් හටගන්නා වූ ප්‍රීතියද සුඛයද හටමජ්ජාන
ප්‍රීතියෙන් සුඛයෙන් යුක්ත වූ
ප්‍රීතියෙන් සුඛයෙන් යුක්ත වූ හටමජ්ජාන උපසම්පජ්ජ විහාසින් ප්‍රථම ධානයට පැමිණ වාසය කෙරුවෙමි. විතක්ක විචාරාණ උපසම අජ්ජස්සං සම්පසාදනං විතක්ක විචාරාණං උපසමා අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝති භාවං අවිතක්කං අවිචාරං සමාධිජං ප්‍රීතිසුඛං ဒုတိယඥානං උපසම්පජ්ජ විහාසින්. විතක්ක විචාරාණං උපසමා විතක්ක විචාරයන්ගේ සංසිදීමෙන් අජ්ජත්තං සම්පසාදනං ඇතුළත සම්පාද ඇතුළත සම්පාදනය
අජ්ජත්තං සම්පසාදනං
අජ්ජත්තං සම්පසාදනං ඇතුළත පැහැදීම ඇත්තා වූ චේතසෝ ඒකෝති භාවං සිතේ එකඟ භාවය ඇත්තා වූ අවිතක්කං අවිචාරං විතර්කේ රහිත වූ විචාරේ රහිත වූ සමාධිජං ප්‍රීති සුඛං සමාධියෙන් හටගන්නා වූ ප්‍රීතියේ සුඛයේද ඇති ဒုတိယඥානං උපසම්පජ්ජ විහාසින් ဒုတိယඥානයට පැමිණ වාසය කෙරෙමි. පීතියාච විරාගා උපෙක්ඛකෝ ච විහාසින් පීතියාච විරාගා පීතියෙන්ද වෙන්ව උපෙක්ඛකෝ ච උපේක්ෂා භාවයෙන්ද විහාසි වාසය කෙරෙමි.
උපේක්ෂා සහිතව උපේක්ෂාව ඇතිව
උපේක්ෂාව ඇතිවද විහාසින් වාසය කෙරෙමි. සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදින් සතෝච සම්පජානෝ සිහියෙන්ද සම්පජානෙන්ද
යුක්ත වූයේ
සුඛංච සුඛයෙන්ද
සුඛයද
සුඛයද කායේන පටිසංවේදින් කයෙන් බින්දෙමි. යන්තං අරියා ආචික්කන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරීති ဒုတိယඥානං උපසම්පජ්ජ විහාසින් තတိယඥානං උපසම්පජ්ජ විහාසින් උපේක්ඛකෝ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරී इति උපේක්ෂා සහිත වූයේ සිහියත්තේ සැපතේ වාසය කරන්නේ යයි
සැප විහෙරණ ඇත්තේ යයි
යන්තං අරියා ආචික්කන්ති යන්තේ ආර්යයන් වහන්සේලා කියද්ද
මේව ගන්න අරියා යන්තං ආචික්කන්ති
ආර්යයන් වහන්සේලා
යම් ඒ ධානයක් වදාරද්ද
ඒ තතියඥානං උපසම්පජ්ජ විහාති ඒ තුන්වැනි ධානයට පැමිණ වාසය කෙරුවෙමි. සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා උබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම අදුක්ඛම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහාසින්. සුඛස්සච පහනා සුඛයාගේද ප්‍රහාණයෙන් දුක්ඛස්සච පහනා දුක්ඛයාගේද ප්‍රහාණයෙන් උබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම උබ්බේව සෝමනස්ස දෝමනස්සානං සෝමනස්ත්‍යාගේද දෝමනස්ත්‍යාගේද අත්තංගම අත්තංගමෙන් ඒ කුබ්බේවිදී
කල්ැතිවම සෝමනස්ස දෝමනස්ත්‍යන්ගේ අත්තංගමෙන්
අදුක්කම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් දුක නැත්තා වූ දුකද සුඛයද නැත්තා වූ උපේක්ෂා සති පාරිසුද්ධින් උපේක්ෂාවද සතියද පිරිසුදු භාවයේ ඇති චතුත්ථඥානං චතුත්ථ ධ්‍යානයට උපසම්පජ්ජ පැමිණ විහාසින් වාසය කෙරෙමි.
මේ ටික අපිට කියන්න ගොඩක් කාලයක් යයි අටුවාව කියන්නේ. ඒ නිසා තේරාදී එතනින් අදට නවත්තුනේ. ඒකට ඒ ටිකේ තේරුම අපි අට කතාව කියාගෙන යද්දී වචනින් වචනින් පැහැදිලි වෙනවා. ඒකට මේ ටික භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේ ඒ ධාන උපදවපු ආකාරය ගැන ධාන උපදවලා ඒ ධානයන්ට සමවැදිලා වාසය කරපු ආකාරය ගැන භාග්‍යතුන් වහන්සේ දැන් දේශනා කරනවා. ඇයි තමන් වහන්සේ මේ විදිහට ලෝක සත්‍ය අතර ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්නේ කියන එක දැන් දේශනා කරන්නේ. ඉතින් ලෝකයේ බොහෝ පිරිසක් අකුසල් ධර්ම කර කර ඉතින් පස්පව් දසක්සල් කර කර ඉන්න අතරේ ඒ සියල්ලෙන්ම වෙන් වෙලා සාමාන්‍ය ලෝකයේ සත්වයෝ කරන කුසලයන්ුත් ඉක්මවලා සිටිය. මනුෂ්‍ය ධර්ම කියන දස කුසල කියනුත් ඉක්මවලා සිටිය. මෙන්න මේ උතුරු මිනිස් දම් වලට පැමිණිලා වාසය කළා. මෙන්න මේ හේතුව නිසා භාග්‍යතුන් වහන්සේ ලෝක සත්ත්වයා අතරින් ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ නමක් කියන එක පැහැදිලි කරන්නයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ. හරි, අපි මේ ටික අටුවාව බලමු. අපේ ධ්‍යාන හතර විස්තර කරද්දී අපිට ගොඩ කාලයක් යනවා. අට කතාවේ පිටු 11ක් 12ක් වගේ.
ඒවං භගවා අත්තනු අනුත්තරං චිත්ත සිත්ත භාවං බ්‍රාහ්මණස්ස ප්‍රකාශිතා ඉදානි යාය පටිපදාය තං අධිගතෝ තං පටිපදං කුබ්බ භාගතෝ ප්‍රභවති දස්සේ තුං ආරද්ධං කෝපන මෙ බ්‍රාහ්මණාති ආදිමාහ. මෙසේ භාග්‍යවතුන් වහන්සේ තමාගේ අනුත්තර ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ භාවය බ්‍රාහ්මණතුමාට ප්‍රකාශ කොට ඉදානි යාය පටිපදාය තං අධිගතෝ තං පටිපදං කුබ්බ භාගතෝ ප්‍රභවති දස්සේ තුං. දැන් යම් ප්‍රතිපදාවකින් එය අධිගත කළේද එම ප්‍රතිපදාව පූර්ව භාගය පටන් දැක්වීමට ආරද්ධං කෝපන මේ බ්‍රාහ්මණාදී ආදිමා ආදී වදාළහ. ඉමං වා භගවතු අනුත්තරං ජෙත්තදෙත්ත භාවං සුත්තා බ්‍රාහ්මණස්ස චිත්තමේව උප්පන්නං කායනුකෝ ප්‍රතිපදාය ඉමං පත්තෝති. චෙබඳුනම් ප්‍රතිපදාවකින් මෙම අනුත්තර භාවයට පත් වුණේ දැයි බ්‍රාහ්මණස්ස චිත්තමේ උප්පන්නම් බ්‍රාහ්මණතුමාට මේ සිත උපන්නේම වේ. තස්ස චිත්තමඤ්ඤාය ඉමායාහං ප්‍රතිපදාය ඉමං අනුත්තරං චෙත්තසෙත්ත භාවං පත්තෝති දස්සෙන් තෝය ඒවමාහ. ඔහුගේ සිත දැනගෙනම මෙම ප්‍රතිපදාවෙන් මා මෙම අනුත්තර ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ භාවයට පැමිණියේ යයි දක්වමින් මෙයාදිය වදාළව. තත්ත ආරද්ධං කෝපන මේ බ්‍රාහ්මණ විරියං අහෝසීති. එහි ආරද්ධං කෝපන කෝපන මේ බ්‍රාහ්මණ විරියං අහෝසීති. බ්‍රාහ්මණ මයා අයං අනුත්තරෝ ජෙත්ත සිත භාවෝ කුසීතේන මුට්ටත්තදිනා සාරද්ධකායේන විකිත්ත චිත්තේන අධිගතෝ. බ්‍රාහ්මණය මා විසින් මේ අනුත්තර වූ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ භාවය කුසීත වූ සිතින් මුලාසිහියදිව දරත සහිත කයෙන් වික්ෂිප්ත වූ සිතින් න අධිගතෝ අධිගත නොකරමි. අපිජගෝ තත්තිගමාය ආරද්ධං කෝපනමේ විරියං අහෝසි. එතෙකුද වුවත් එම අධිගමය පිණිස මා විසින් වීර්ය ආරම්භ කරන ලද්දේ විය. බෝධිමන්නේ නිසින්නේන මයා චතුරංග සමන්නාගතං විරියං ආරද්ධං අහෝසි. බෝමෙද සිටියා වූ මා විසින් චතුරංග සමන්නාගත වීරය ආරම්භ කරන ලද්දේ විය. පග්ගයිතං අසිතිල පවත්තිතන්ති උත්තං හෝති. දැඩිව ගන්නා ලද්දේ විය. බුරුල් නොකොට පවත්වන ලද්දේ යයි උත්තං හෝති කියන කිවේවි. ආරද්ධත්තා ඒවච මේ තන් අසල්ලීනං අහෝසි. ආරම්භන ලදෙහෙයින්ම මේ මා විසින් තන් අසල්ලීනං අහෝසි. අසල්ලි
නොම හැකුළුනේ විය
න කේවලංච විරියමේව. උදෙක් වීරයම පමණක් නොවේ සතිපි මේ ආරම්මනාභිමුඛේ භාවයෙන් උපච්චිතා අහෝසි. මේ මාගේ සිහියද ආරම්මන අභිමුඛ වශයෙන් එළඹ සිටියේ විය. උපද්දිතත්තා ඒවච අසම්මුත්තා එළඹ සිටිනා ලද බැවින්ම අසම්මුත්ත විය. පස්සද්දෝ කායෝති. කාය චිත්ත පස්සද්දි වශයෙන් කායෝපි මේ පස්සද්දෝ අහෝසි. කාය චිත්ත පස්සද්දි වශයෙන් මාගේ කයද සංසිදුනේ විය. තත්ත යස්මා නාමකායේ පස්සද්දේ රූපකායෝක පස්සද්දෝ ඒව හෝති. එහි යම්හයකින් නාමකය සංසිදුන කල්ලි රූපකයද සංසිදුනේම විය. තස්මා නාමකායෝ රූපකායෝති අවිශේෂි සිත්වාව පස්සද්දෝ කායෝති උත්තං. එහෙයින් නාමකයද රූපකයදයි විශේෂයක් නොකොට පස්සද්ද කය සංසිඳනා ලද කයයි කියන ලදී. අසාරද්දෝති සෝජකෝ පස්සද්දත්තායෝ අසාරද්දෝ සෝජ එහි සංසිඳන බැවින්ම අසාරද්ද විය. විගත ධර්තෝති උත්තං හෝති පහ වූ ධර්ත ඇතියේයි කියන ලද්දේවිය. සමාහිතං චිත්තං ඒකක් ගන්ති චිත්තං මේ සම්මා ආහිතං සුත්ත පිතං අප්පිතං ය අහෝති. මේ මාගේ චිතද මනාකොට එකතු කරන ලද්දේ සුත්ත පිතං මනාව පිහිටවන ලද්දේ අප්පිතං ය අහෝති ළඟට ගන්නා ලද්දක් මෙන් විය. සමාහිතත්තා ඒවච ඒකක් ගම් අචලං නිප්පන්දනන්ති. සමාහිත වූ බැවින්ම එකඟ බවද නොසෙල්ලෙන බවද කම්පා නොවන බවදයයි විය. එත්තාවතා ජානස්ස බුබ්බභාග ප්‍රතිපදා කතිතා හෝති. මෙපමණකින් ධ්‍යානයට පූර්ව භාග ප්‍රතිපදාව කියන ලද්දේ විය.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එතනින් පස්සේ මේ භාග්‍යවතුන් වහන්සේගේ ලෝකේ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ භාවය ඇති වෙන්න භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවදීයේදී කොහොමද තමන් වහන්සේගේ මේ පැවැත්ම සිද්ධ කළේ කියන එක, කොහොමද භාග්‍යවතුන් වහන්සේ මේ තත්ත්වයට පත් වුනේ, අන්න ඒ ප්‍රතිපදාව පූර්ව භාග ප්‍රතිපදාව දේශනා කරනවා. ඒකයි මේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන ලක්ෂණේනේ. දැන් තමන් වහන්සේ යම් තත්ත්වයක් ලැබුවද ඒ තත්ත්වේ ලැබූ ආකාරය විස්තර කරනවා. දැන් නැත්තම් ලෝකේ තවත් හිටියා රහත් කියාගත්තු බුදුුණයි කියලා කියාගත්තු පිරිසක් ඒකාදේ. හැබැයි ඒ කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම කොහොමද බුදු වුනේ, නැත්තම් කොහොමද රහත් වුනේ, ඒ தത്വෙට අපිත් පත් වෙන්නේ කොහොමද, ඒ කෙලෙස් නැති தത്വෙට පත් වෙන්නේ කොහොමද කිව්වොත් ඒ අයිට සමහර විට ඒ හරි මාර්ගය කියන්න බෑ. ඒ ඇත්තටම පත් වෙලා නැති අය නිසා. ඒක නිසා දැන් භාග්‍යතුන් වහන්සේගේ ඒ වෙනස ඒ නිසා තමයි ඒ කාලේ හිටිය නුවණැති පිරිසත් භාග්‍යතුන් වහන්සේ වටා මේ තරම් පිරිසක් එකතු වුණේ. මේ පූර්ව භාග ප්‍රතිපදාව නිවැරදිව පැහැදිලිව දේශනා කරනවා. මේ විදිහට භාග්‍යතුන් වහන්සේ තමන්ගේ අනුත්තර වූ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ භාවය දේශනා කරලා ඒ යම් ප්‍රතිපදාවකින් එය අධිගත කරගත්තද, එහෙම නැත්නම් ලැබුවද, තම් පටිපදම් කුබ්බ භාගතෝ ප්‍රභූති දස්සේතු, ඒ ප්‍රතිපදාව පූර්ව භාගයේ පටන් දැක්වීම. කුබ්බ භාගතෝ ප්‍රභූති කියන එක තේරුම කුබ්බ භාගතෝ ප්‍රභූති කියන වචන දෙක පූර්ව භාගයේ පටන් කියන එක. ඒකට ප්‍රභූති කියලා කියන්නේ පටන් කියන අර්ථය. අජ්ජතෝ ප්‍රභූති අද පටන් අන්නේ වගේ. ඒ මුල පටන් දක්වන්න ආරද්ධං කෝ පනමි බ්‍රාහ්මණ යනාදී වශයෙන් මේ දේශනාව සිද්ධ කළා. ඒත් එක්කම තව කාරණාවක් මතක් කරනවා. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ ජ්‍යෙෂ්ඨයි ශ්‍රේෂ්ඨයි කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රතිඥාවක් දැන් මතක් කිරීමක් කළානේ කලින්. ඒක අහලා බ්‍රාහ්මණතුමාට මේ විදිහේ අදහසක් ඇති වුණා. අනුත්තරං ජෙට්ඨ සිට්ඨ භාවං සුත්වා බ්‍රාහ්මණස්ස චිත්තමේව මුප්පන්නං. කොහොමද මේ පදේ වෙන් කරන්නේ කියලා කියමු බලන්න. චිත්තමේව මුප්පන්නං කියන එක ගෞතම වංශයත්ම කියමු. විසන්දි කිරීම අනිත් අයගෙනුත් අහනවා අපි. ඒ නිසා බලලා තියාගන්න බලන්න. මේකම මේකත් චිත්තේ ඒව නෙවෙයි. චිත්තං ඒව උප්පන්න. මයන්න
උප්පන්නම්
මැද පොඩ්ඩක් වෙනස්. චිත්තං ඒව නෙවෙයි ඒවං උප්පන්න. ඒ නිසා තමයි ඒවං කියන තැන ඉග්‍රීතේට මදාසරේ සූත්‍රයෙන් හල්මකාරයක්. ඒවං චිත්තං උප්පන්නම් මෙසේ සිතක් උපන්නේ කියන එක. එතකොට මේ අනුත්තර ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ භාවය අහලා බ්‍රාහ්මණතුමාට මෙහෙම හිතක් ඇති වුණා. බලමු මොකක්ද ඇති වුණේ කියලා නේද. කායනුකෝ පටිපදාය ඉමම්පත්තු. මොන ප්‍රතිපදාවෙන්ද මේ தത്വෙට පැමුණුනේ දන්නේ කියලා එහෙනම් ඉතින් ඒ බ්‍රාහ්මණතුමාට හිතුණාද කොහොමද දන්නේ මේ ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ භාවයට පත් වුනේ කියලා. தත් චිත්ත මඤ්ඤාය කොහොමද ඒක චිත්ත මඤ්ඤාය කියන එක ධම්ම විචයස්ම පදයෙන් එන්නේ චිත්ත මඤ්ඤාය චිත්තං අඤ්ඤාය අඤ්ඤාය කියන එක තේරුම මොකද්ද අඤ්ඤාය කියන්නේ పూర్ව ක්‍රියා පදයක් ඥා ධාතුවේ ජානිත්වා කියන අර්ථය ඥා ධාතුව ඥා අවබෝධනී ධාතුවෙන් ඥාය හරි ආඥාය කියන එකයි අඤ්ඤාය කියන හැටින් එතකොට දැනගෙන කියන එකයි චිත්තං අඤ්ඤාය සිත දැනගෙන මේ ප්‍රතිපදාවෙන් මේ අනුත්තර ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ භාවයට පැමිණියේ කියන එක දක්වමින් මේ විදියට වදාළා. එහි ආරද්ධං කෝපන මේ බ්‍රාහ්මණ විරියං අහෝසි කියලා කියන්නේ ඉපදේකින් වෙන් කරලා විස්තර කරනවා. බ්‍රාහ්මණතුමනි මයා අයං අනුත්තරෝ ජෙට්ඨ සෙට්ඨ භාවෝ මා විසින් මේ අනුත්තර වූ ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ භාවය කුසීතේන මුට්ටප්පතිනා සාරද්ධ කායේන විචිත්ත චිත්තේන. එතකොට කුසීතව මුලා වුණු සිහිය ඇතිව කෙලෙස් දෙවිල්ලෙන් දෙවුණු කයින් යුක්තව වික්ෂිප්ත සිතින් න අධිගතු නොම ලැබුවේ. එතකොට කොහොමද මේ අපි කියද්දි කිව්වා කුසීතේන මුට්ටප්පතිනා කියන පද කියද්දි කිව්වේ කුසීතව එහෙම කියලා. ඇයි එහෙම ඒකට අර්ථ කිව්වේ? මොන පදෙත් එක්කද මේක සම්බන්ධ වෙන්නේ? කුසීතේන මුට්ටප්පතිනා කියන ඒවා ඇයි ඒ තතියාවෙන් තියලා තියෙන්නේ තේජානන්දාය? ඉක්මනට කියමු නේද? ඒ ව්‍යාකරණ කන්න. අධිගතෝ කියන්නේ කර්මකාරක කිතක පදයක්. එතකොට ඒකේ අනුක්ත කත්‍රූපදේ තමයි මයා කියලා කියන්නේ. එතකොට ඒකේ විශේෂණ පද ටික තමයි කුසීතේන මුට්ටප්පතිනා කියලා කියන්නේ. කුසීත වූ මුලා වූ සිහි ඇති ඒ විදිහට කියාගෙන ගිහිල්ලා මයා මා විසින් න අධිගතු නොම ලැබුවේ. ඔව් නොම ලැබුවේය කියලායි ගන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ අධිගමය පිණිස ආරද්ධං කෝපන මේ විරියං මේ මා විසින් විරියං ආරද්ධං වීර්ය ආරම්භන ලද්දේය. ඔව් ආරම්භන ලද්දේ විය බෝධි මණ්ඩේ නිසින්නේන මයා චතුරංග සමන්නාගතම් විරියං ආරද්ධං අහෝසී ටික පැහැදිලි. බෝමෙඩ වැඩුණා වූ මා විසින් චතුරංග සමන්නාගත වීර්යයක් ආරම්භන ලද්දේ විය. එතකොට මොකක්ද මේ චතුරංග සමන්නාගතං විරියං කියලා කිව්වේ? කියමු බලන්න අපේ කජු අධ්‍යයන වැඩි වෙලා ගන්න නැතුව අහලා ඇතිනේ නේද? අහලා ඇති අර මගේ සම්මත් නහර මේ දේවල් වියලිලා ගියත් කියලා මම පාලියෙන් විස්තර කරනවා. කාමං තචෝච නහරූච අට්ඨීච අවසුස්සතු ශරීරේ උපසුස්සතු මංස ලෝහිතා. මෙන්න මේ විදිහට විභාග්‍යතුන් වහන්සේ ඇති කරගත්තු චතුරංග සමන්නාගත වීර්ය. ඒ කියන්නේ තින් තියෙන තැනපතේ බලාගන්න නේද? අංගුත්තර නිකායේ පළවෙනි පොතේ සියවෙනි පිටුවේ උපඤ්ඤාත සූත්‍රයේ තමයි සඳහන් වෙන්නේ. එතන තියෙනවා තවත් ගොඩක් තැන්වල තියෙනවා. එතකොට තචෝච තචෝ නහාරු අට්ටි කියන වචන තුන. එතකොට මේ කොටස් තුනක් ඒ දේවල් ඉතිරි වේවා. එතකොට හැම විතරක් ඉතිරි වුණත් නහර විතරක් ඉතිරි වුණත් කටු විතරක් ඉතිරි වුණත් කියන එකයි. ශරීරයේ මංස ලෝහිතං උපසුස්සතු සිරුරෙහි මස්ලේ වියලිලා යාවා
ඔන්න එතකොට ඒ හතරවෙනි කාරණාව. මෙන්න මේ විදිහට ආකාර හතරක කරුණු හතරක්කින් යුක්ත වීරයක් ඇති කරගත්තා කියන උපඤ්ඤාත සූත්‍රය අංගුත්තර නිකායේ 30 පිටුව පළවෙනි පොතේ බුද්ධ ජයන්ති. හරි, ඊට පස්සේ අසිතිලප් පවත්තිතං කියනගේ තේරුම මොකද්ද? න සිතිලප් පවත්තිතං තී අසිතිලප් පවත්තිතං න සිතිලප් පවත්තිතං. සිතිල කියන්නේ ඉහිල් කියන එකයි, පවත්තිත කියන්නේ පැවැත්වූ කියන එකයි. එතකොට ඉහිල්ව නොපැවැත්වූ වීර්යක් භාග්‍යවත් බෝසතාණන් වහන්සේගේ තිබුණා. ඒ ඇරඹ වූ බැවින්ම, මා විසින් ඇරඹ වූ බැවින්ම ඒ වීර්ය අසල්ලීනං අහෝසි නොම හැකුළු නේවිය. එතකොට වීර්ය විතරක් නෙවෙයි, සතිපි මේ ආරම්මනා විමුඛී භාවේන උපට්ඨිතා හෝසි, සිහියත් අරමුණට අභිමුඛ භාවයෙන් එළඹ සිටියේ විය. එතකොට සිහිය හොඳට අරමුණට එළවාගෙන යොමු කරගෙන පිහිටියා කියන එකයි විතර. උපට්ඨිතත්තා ඒවච අසම්මුත්තා, එළඹි බැවින්ම අසම්මුත්තා නොමුලා වූයේ විය. මුලා වුණේ නැහැ. අසම්මුට්ඨ කියන්නේ න සම්මුට්ඨ අසම්මුට්ඨ, මුලා නොවුණු. එතකොට ඉතින් අර නකාරයට අකාරය අපි කතා කරා ක්‍රියා කරන පොත්වලදී නේද? නකාරයට අකාරයක් ගන්නවා ආදේශයක්. සූත්‍රයේ මතකද? අකාරය අකාරයක් ගන්න නකාරයට එක්කෙනෙකුට හරි චන්දසුමනා මොකද නැති අන්කාරයේ ස්වරය පිළිපස්සේ තියෙන ඕ අත්තං නස්ස තප්පුරිසි, අත්තං නස්ස තප්පුරිසි නකාරයට අත්වය. ඒවත් මතක තියන්න ඕන, අපි අහනවා. පත්තද්වෝ කායෝ, එතකොට කාය චිත්ත පස්සද්දි වශයෙන් කය සැහැල්ලු භාවයට පත් වුණා. එතකොට පස්සද්දෝ කියලා කියන්නේ පස්සද්ද සංසිඳුණු කියන අර්ථය, සැහැල්ලු භාවයට පත් වුණා කියන එකයි. ඒදී යම් හේකින් නාමකය සංසිඳුණු කල්හි රූපකයත් සංසිඳුනේම වෙනවද? ඒ නිසා නාමකායෝ රූපකායෝ කියලා විශේෂ නොකොට පස්සද්ධෝ කායෝ කියලා දේශනා කළා. එතකොට පස්සද්ධෝ කායෝ කියන විදිහට කියද්දී දැන් නාමකය සංසිඳෙද්දී කෙරෙත් නැති වෙලා චිත්තසංතානයේ යහපත් නාම ධර්ම පහළ වෙද්දී කයත් සැහැළු භාවයට පත් වෙනවා. දැන් ඒ නිසානේ දැන් එර්ධි උපදවන්න පුළුවන්, දැන් අහසින් යන්න පුළුවන් සත්‍යයට කය පත් කරගන්නේ කුසල් හිතින්. නැත්නම් අකුසලයෙන් තොම වෙනවා නම් ඉතින් නේද? හොඳ තද බල අකුසලයක් කරලා උඩින් යන්න පුළුවන් වෙන්නိපායි, එහෙම වෙන්නේ නැහැ කවදාවත්. ඒක නිසා මේ අහසින් යන්න පුළුවන් මට්ටමට ඒ කය පවා සැහැල්ලු භාවයට පත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ කුසල් හිතේ තියෙන බලවත්කම නිසායි. ඒක නිසා ඒ කුසලයේ බොහොම ශක්තිමත් වෙද්දී නාම ධර්ම, ඒ කියන්නේ නාමකය සංසිඳෙනවා, සැහැල්ලු භාවයට පත් වෙනවා. ඒත් එක්කම ඒ රූපකය යහපත් ත්වයට පත් වෙනවා. ඒ නිසානේ දැන් චිත්තජ රූප ආදී උපදිනවනේ. ඒ නිසා ඒ දේවල් වල බලපෑමෙන් ඒ නිසානේ ඒ හොඳට කුසල් හිත් නිතර පවත්වන කෙනාගේ කයත් නිරෝගී වෙනවා. ඒ විතරක් නෙවෙයි, ගොඩක් යහපත් ප්‍රතිඵල තමන්ටම අත්දකින්න පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේලා අතරේ පිළිකා ආදී ඇති වෙන්න තියෙන ඉඳ බොහෝම අඩුයි. හේතුව තමයි නිරෝගී රූප කලාප තමයි චිත්තජ රූප වශයෙන් පහළ වෙන්නේ නිතර කුසල් හිතින් ඉන්න කෙනා. ඒ නිසා ඉතින් ඒ දේවදුත් අපි මේත් එක්කම දැනගන්න ඕන. යම් කෙනෙකුගේ හිත නිරෝගීව නිවැරදිව පවත්වා ගන්නවා නම් කුසල් හිතේ කුසල් හිත පරම්පරාවක් විතර පවත්වනවා නම් කයත් නිරෝගී කයක් බවට පත් වෙනවා. පිටින් බලද්දී කෙනෙක්ගේ ඒ හිතේ පැවැත්ම බොහෝ يعني සෑහෙන දුරට කියන්න පුළුවන් කව තියෙන මොන හේතුව නිසා. يعني කෙනෙක්ගේ අධික රාගයකින් ඉන්නවා නම් අධික ද්වේෂයකින් ඉන්නවා නම් පිටින් බලලා බොහෝ දුරට 100%ක් කියන එක නෙවෙයි 100%ක් කියනවර දෙව කියන්නේ පරිචිත විඥානයේ තියෙනවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කෙනෙක් දිහා බලලා මේ කෙනා පීඩාවකින් ඉන්නේ මොකක් හෝ ගැටලුවකින් ඉන්නේ කියලා කියන්න පුළුවන්. සමහර විටක ඔය ස්වාමීන් වහන්සේලා අහන්නේ නේද ආශිතු මොනවා හරි ප්‍රශ්නයකින් ඉඳින්නේ කියලා අහන්නේ නේද? ඒ අර පිටට ප්‍රකට වෙනවා. ඒ රූපයෙන් පවා වෙනස්කම් ප්‍රකට වෙනවා හිතේ තියෙන ස්වභාවය. ඒ නිසා ඉතින් අපි හිත යහපත්ව පවත්වා ගන්න උත්සාහවත් වෙමු හැමෝම නේද? නිතරම කුසල් හිත පවත්වා ගන්න උත්සාහවත් වෙමු. එතකොට ඒ කයේ තියෙන පීඩාවල් පවා නැති වෙලා යනවා. අසාරද්දෝති සෝචකෝ පත්තද්ධතායේව අසාරද්ද. එතකොට සාරද්ද කියලා කියන්නේ දාහ සහිතයි කියන එකයි. සාරද්ද අසාරද්ද කියලා කියන්නේ දාහ රහිත. ඉතින් කෙලෙස් දෙවිලි වලින් තොරයි කියන එකයි. අසාරද්ද. ඒකයි පැහැදිලි කරන්නේ විගත දරතෝති පුත්තංගෝති. විගත කියලා කියන්නේ පහ වූ. දරතෝ කියන්නේ දාහ. පහ වූ දාහ ඇත්තේයි කියන ලද්දේ වේ. සමාහිතං චිත්තං ඒකග්ගං කියලා කියන්නේ මේ චිත්තම්පි මාගේ සිතද සම්මා ආහිතං මනාව එක් අරමුණකට කරනා ලද්දේ. සුට්ඨපිතං මනාව තබනා ලද්දේ. අප්පිතං විය අහෝසි මනාව පිහිටුවන ලද්දක් මෙන් විය. එතකොට ඔය අප්පිතං කියන වචනයේ අප්පිතෝ පමුණු වෙන ලද කියන අර්ථයකුත් තියෙනවා. එතකොට අරමුණට මනාව පමුණු වෙන ලද්දේ විය කියන අර්ථයක් තියෙනවා. සමාහිත බැවින්ම එකඟ ඌයේ අචල ඌයේ නිප්පන්දනං නොම කම්පාවන් වන්නේ විය. කම්පා නොවන සිතක් බවට පත්තිය කියන එකයි. එතකොට සමාහිත බැවින්ම සංසිඳුන් බැවින්ම ඒ සිත එකඟ භාවයට පත් වුණා. නොසෙල් වෙන තත්වයට පත් වුණා. ඒ වගේම කම්පා නොවන තත්වයට පත් වුණා කියන එක. එතකොට අචල කියන එකේ තේරුම සෙලවෙන්නේ නැති කියන එක. මෙපමණකින් ධානයේ පූර්ව භාග ප්‍රතිපදාව වදාරණ ලද්දේ වේ. එතකොට මේ ධාන උපදවන්න කලින් බෝසතාණන් වහන්සේගේ හිතේ තිබුණු ස්වභාවයයි මේ පැහැදිලි කරන්නේ. එතකොට අපි මේ தත්ත්වයේදී නොකරගෙන ධාන උපදවන්න හැදුවොත් මේ නේද? මොන මේ தත්ත්වය ගැන අපි හිතන්නේ නැතුව කවුරු හරි එක්ක මොනවා හරි කතා කර ඉඳලා නේද? දේශපාලන කතාවක් හරි මොනවා හරි කර ඉඳලා අපි ගිහින් පරයන්ක ඉඳගෙන ධ්‍යාන උපදවන්න උත්සාහවත් වෙනවා. ලේසි නැහැ නේද? ඒක නිසා අපි භාග්‍යතුනා දේශනා කරපු ක්‍රමයට මේ පූර්ව භාග ප්‍රතිපදාවක් හදා ගන්නවා. ඒ නිසානේ භාග්‍යතුනාන්සේ සීලේකුත් දේශනා කරේ. ඒ සීලයෙන් කරන්නේ ඇත්තටම මේ පූර්ව භාග ප්‍රතිපදාව ශක්තිමත් කරන එකයි. ඒ නිසා අපි මේ පූර්ව භාග ප්‍රතිපදාව ශක්තිමත් කරගත්තොත් ඒ නිවැරදිව පිළිටුවා ගත්තොත් අන්න අපිට ධ්‍යාන විපස්සනා ඥාන ආදී ලබන්න උපකාරවත් වෙනවා, පහසු වෙනවා. ඒ පූර්ව භාග ප්‍රතිපදාව අපි අතෑරිය එහෙම ලබන්න බැරි වෙනවා නේද? විභාගය තුනන් දේශනා කරනවා. මේ ආභි සමාචාරික සීලය සම්පූර්ණ නොකොට ආදි බ්‍රහ්මචර්යයක සීලය සම්පූර්ණ කරනවායි කියන කාරණාව මේ සර්වඥතා ඥානෙන් අපි දකින්නේ නැහැ. ඒ ආදි බ්‍රහ්මචර්යයක සීලය නොරැක මේ මාර්ග බ්‍රහ්මචර්යාව කියන මාර්ග ඥාන ඵල ඥාන ආදී ලබනවායි කියන කාරණාව අට්ඨානමේතං වික්කවේ කියලා දේශනා කරන්නේ. මේ එහෙම කරුණක් අපි සර්වඥතා ඥානෙට පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ මූලික සීලය කෙනෙක් නොරැක ඒක සම්පූර්ණ කරන්නේ නැතිව එතනින් එහා ප්‍රතිපදාව සම්පූර්ණ වෙනවායි කියන කාරණාව දකින්න ලැබෙන්නේ කියලාම දේශනා කරනවා. ඒ නිසා යම් කෙනෙක් මේ සීලය අවශ්‍ය නැහැ කියලා හරි ඒක ප්‍රතික්ෂේප කරනවා නම් සමාධිය අවශ්‍ය නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා නම් ඒ කෙනාගේ ප්‍රඥාවක් නැහැ. කෙනෙක් ලබන්න බෑ. මොනොත් භාග්‍යතුන් වහන්සේගේ වචනේ වැරදි වෙනවා නේ. ඒ නිසා මේ සීල සමාධි ප්‍රඥා කියන අනුපූර්ව ප්‍රතිපදාවක් දේශනා කළානේ. ඒක ඒ පිළිවෙලටම සිද්ධ වෙන්න ඕන. ඒක මෙච්චර කාලයක් මේක පුහුණු කරන්න ඕන කියන කතාවක් නෑ. යම් කෙනෙකුට සමහර විටක එක මොහොතකදී මේ සියල්ල සම්පූර්ණ වෙන්න පුළුවන්. අපි ඒ වගේ කාරණාවක් අල්ලගෙන කිව්වොත් එහෙම මේ සීලය රකින්න ඕන නැහැ සමාධිය අවශ්‍ය නැහැ කියලා ඒක දෘෂ්ටි සහගත කතාවක්. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ අනුපිළිවෙල ප්‍රතිපදාව අනිවාර්යයි. මේ ප්‍රතිපදාවෙන් තොරව නිවන් අවබෝධ කරන්න බැහැ. ඒක මේ තරම් කාලයක් අනිවාර්යම සීලය රකින්න ඕන සමාධිය උපදවන්න එහෙම දේශනාවක් නැහැ. ඒකෙදී තමන් ඒ නිවැරදිව ගිහි කෙනෙකුට නම් පංචශීලය ආදී අදිෂ්ඨාන කරපු මාත්‍රයකින් ඒක ශක්තිමත් වෙනවා. අදිෂ්ඨාන කරලා මේ මොහොතේ ඉඳන් ඉතිරි ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න සුදුසුයි. උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් තමන්ගේ ශික්ෂාපදාදිය කැඩලා තියෙනවා නම් ඒ වගේම පිරිසිදු භාවයට පත් වෙන්න ඕන. එවැත් දේශනා කරලා ගරු එවැත් නම් ඒ වගේ නැගී ඉඳලා අන්න ඒ ප්‍රතිපදාව ආරම්භ කළාම ඒක ඉස්සරහට දියුණු වෙනවා. ඒ නිසා මේ ප්‍රතිපදාව නැතිව කරන්න දෙයක් නැහැ කියන එක විස්තර කරා. හරි. ඊළඟ චේදේ කාටද ගන්නෙ? ආහිත කියන වචනේ විස්තර කරන්නේ එක අරමුණකට කරනවා කියන එකයි. එක අරමුණකට ගේනවා කියන එකයි. ତොර ඒකම තව ටිකක් විස්තර කිරීමක් තමයි සුට්ඨපිතං මනාව හැබු. එක අරමුණක මනාව හැබු. එක අරමුණකට ගෙනා. එක අරමුණකට කරනවා කියන අර්ථය මේකේ. ආහිත අග්ගි අපි වචනයක් කතා කරේ. ආහිත අග්ගි ආහිතෝ අග්ගි යේනසෝ ආහිත අග්ගි කරනාලද ගින්න උපදවන ලද කියන්නේ පටන්ගත්තු කරනාලද කියන අසය කරනාලද ගින්න යමෙකු විසින්ද ආහිත අග්ගි කියන පදයක් ඇතුළේ. අන්න ඒ වගේ කරනාලද කියන අර්ථය මනා තත්වයට පත් කරනාලද කියන එකයි. සම්මා ආහිතං සම්මා මනාව කරනාලද සුට්ඨපිත මනාව තබු. ඒ පදේ වෙන් කරන්න නිසා තමයි සම්මා ආහිතං කියලා වෙන් කළේ. සම්මා ආහිතං එතකොට සම්මා කියන අර්ථයේ සං උපසර්ගයේ යෙදෙනවා. ඒක ආහිත පදයට එකතු වෙනවා. සං ආහිත සමාහිත නිග්‍රහිතේට මකාර ආදේශයක්. සම්මා කියන අර්ථයේ
සම්මා ආහිත සම්මා කියන අර්ථයේ සංඋපසර්ගය ගන්නවා. සංඋපසර්ගයේ සම්මා කියන අර්ථය තියෙනවානේ. මේ බිඳුවට කල්මකාරය. එතකොට සං කියන එක සම් වෙනවා. සම් ආහිත සමාහිත.
තොටේ සමාහිත කියන වචනේ අර්ථය තමයි පැහැදිලි කරන්නේ. සුට්ඨපිතං අප්පිතං විය කියන එක. ඊළඟ ඡේදේ කවුද දන්නේ කියන්නේ ඉන්නේ නේද?
ඉදානි මායි පටිපදාය අධිගතං පඨමං ඥානං ආදී කස්සා විද්‍යාත්තේ පරියෝසානං විදේසං දස්සං දස්සිතෝ විශේෂං දස්සෙන්තෝ සෝකෝ අහංති ආදිමහ. ඉදානි දැන් ඉමාය පටිපදාය මේ ප්‍රතිපදාවෙන් අධිකතං පඨමධ්‍යානං ආදි කත්වා අවබෝධ කළ පළමු ධ්‍යානය මුල් කොට විද්‍යාත්තේ පරියෝසානං විශේෂණ විශේෂං දස්සෙන්තෝ විද්‍යාව කෙලවර කොට ඇති ඇත්තේ විශේෂය දක්වන්නේ සෝකෝ අහං ඉති ආදිමහ. සෝකෝ අහං යනුවෙන්
යන ආදිය
සෝකෝ අහං යන ආදිය වදාළසේක. තත්ත විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි ඉති ආදීනං කිංචාපි තත්ත කතමේ කාම.
ඒ ටික නම් අපි පාලියෙම කියාගෙන ගියත් සමන්නේ. ඉති ආදීනං
ඉති ආදීනං යන ආදීයේ කිංචාපි කෙසේද යත්
ඉඳින්
කිංචාපි ඉඳින්
ඒ ටික පාලියෙම අපි කියාගෙන යමු ඉතිරි ටික.
තත්ත කතමේ කාම චන්දෝ කාමෝ රාගෝ කාමෝ චන්ද රාගෝ කාමෝ සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ ඉමේ උච්ඡන්ති කාම.
තවත් ඉස්සරහට තියෙනවා.
තත්ත කතමේ අකුසල ධම්මා කාමච්ඡන්දෝ පේයානං විචිකිච්ඡා ඉමේ උච්ඡන්ති අකුසල ධම්මා ඉති ඉමේ හිච කාමේහි ඉමේ හිච අකුසලේහි ධම්මේහි විවිත්තෝ හෝති පටිවිවිත්තෝ
පවිවිත්තෝ
පවිවිත්තෝ තේන උච්චති විවිච්ඡේව කාමේහි විවිච්ඡේ විවිච්ඡ අපසලේහි ධම්මේහි ඉති
ඉති ආදීනා නයේන
ඉති ආදීනා නයේන විභංගේ ඒව අත්තෝ බුද්ධෝ යන ආදී ක්‍රමයෙන් විභංගේම අර්ථය කියන ලද්දේය. තථාපි අට්ඨකථා නයම් විනා න සුට්ටු පාකටෝ හෝති. තථාපි තවද
එහෙම වුණත්
අට්ඨකථා නයන් විනා අට්ඨකථා ක්‍රමය හැර සුට්ටු පාකටෝ නොහෝති. මනාව ප්‍රකට වූවක් නොවේ.
අර්ථය මනාව ප්‍රකට නොවේ කියන එක.
අර්ථය මනාව ප්‍රකට නොවේ. අට්ඨකථා නයේනේව නම් ප්‍රකාශ ඉස්සාමි. අර්ථකථා නයෙන්න එය ප්‍රකාශ කරන්නෙමි. සේයතීදම් කෙසේද යති විවිච්ඡේව කාමේහීති කාමේහි විවිච්ඡිත්වා විනා හුත්වා අපසක්කිත්වා විවිච්ඡේව කාමේහි ඉති විවිච්ඡේව කාමේහි යනු කාමේහි විවිච්ඡිත්වා කාමෙන් වෙන්වි
කාමයන්ගෙන් වෙන්වි
කාමයන්ගෙන් වෙන්වි විනා හුත්වා කාමයන්ගෙන් කාමයන් දොර වෙන් නැතිව සිටද.
ඒත් විනා කියන අර්ථයත් ඇත්තටම ඒක සමානම අර්ථයක්. ඒකම තමයි විවිච්චිත්වා කියන වචනේ තමයි ආපහු පැහැදිලි කරන්නේ විනා විනා හුත්වා කියලා.
විනා හුත්වා.
ඔව් වෙන්වි.
වෙන්වි. කාමෙහි අපසක්කිත්වා කාමයන්ගෙන් ඉවත් වී යන්නයි. යෝපනාය මෙත්ත ඒවකාරෝ යෝ
එත්ත මිහිලා යෝපන අයන් ඒවකාරෝ
යෝපන අයන් ඒවකාරෝ යම් මේ ඒවකාරයක් වේද සෝ නියමත්තෝති වේදිතබ්බෝ එය නියමාර්ථෙහි යැයි දත යුතුයි. යස්මාච නියමත්තෝ තස්මින් පටමධ්‍යානං උපසම්පජ්ජ විහෙරණ සමයේ අවිජ්ජමානානම්පි කාමානං තස්ස පටමධ්‍යානස්ස
පටිපක්ඛ භාවං
කාම පරිත්‍යාගේනේව චස්ස අධිගමන් දීපේති. යස්මාච නියමත්තෝච්ච
යම් හේකින් මේ ඒවකාරය නියම කිරීම අර්ථ ඇත්තේද
තස්මා එසේගේන් තස්මින් පටමධ්‍යානං උපසම්පජ්ජ විහෙරණ සමයේ ඒ පටමධ්‍යානෙහි සමවැදී වාසය කරන සමයේ අවිච්ඡමානානම්පි කාමානම් විද්‍යාමාන නෝ
කාමයන්ට
තස්ස පටමජ්ජානස්ස
පටිපක්ඛ භාවං ඒ ප්‍රථම ධානයාගේ ප්‍රතිපක්ෂ භාවය
කාම පරිත්‍යාගේ නේව
ඒ කියහපෙත් නියං චකාරයත් මෙතෙන්නම අරගන්න ඕන. ප්‍රතිපක්ෂ භාවයේද
කාම පරිත්‍යාගේන ඒව කාම පරිත්‍යා
කාම පරිත්‍යාගයෙන් එහෙම නැත්නම් කාමයන් අත්හැරීමෙන්ම
කාමයන් අත්හැරීමෙන්ම අත් ඒ ධානයට
ධානයාගේ
ඒ ධානයාගේ අධිගමන් දීපේති
ලැබීම අධිගමය
ලැබීම ප්‍රකට කරේ කරයි කතම් කෙසේද යති විවිච්ඡේව කාමේ හීති ඒවන්හි නියමේ කෛරමාණේ ඉදං පඤ්ඤායති කතං කෙසේද යති විවිච්ඡේව කාමේ හීති විවිච්ඡේ කාමේ හීති ඒවන් හී යන මෙහිලා යනුමින් මෙසේ නියමේ
කෛරමාණි
නියමේ කෛරමාණි නියමේ
නියමය කරනු කරද්දී නැත්නම්
නියම කිරීමෙහි
ඔව්
නියම කිරීමෙහි ඉදං පඤ්ඤායති මේ
නියමය
ප්‍රකට වේ
ඔව් නියම කාලාර්ථයෙන් ගන්න පුළුවන් නියමය කරන කල්හි
නියමය කරන කල්හි ඉදං පඤ්ඤායති මේ ප්‍රකට වේ නෝනමස්ස ඥානස්ස කාමා පටිපක්ඛ භූතා යේසු සති ඉදං නම් පවත්තති අස්ස ධානස්ස ඒ ධානයාගේ
මේ ධානයට
කාමා පටිපක්ඛ භූතා කාමයෝ ප්‍රතිපක්ඛ
නූනපදිතපිගම් නූන ඒකාන්තේන්
කාමා පටිපක්ඛ භූතා කාමයෝ ප්‍රතිපක්ඛ වූයෙන් යේසු සති ඉදං නම් පවත්තති යේසු යමක් කෙරෙහි
යේසු සති යම් කාමයෝ ඇති කල්හි ඉදං නම් පවත්තති මේ ධානය නොපවති
අන්ධකාරේ සති ප්‍රදීපෝ විය
අන්ධකාරේ ඇති කල්හි
පහනක් නැත්තාක් මෙනි තේසං පරිත්‍යාගේ නේව චස්ස අධිගමෝ හෝති තේසං ඒ
කාමයන්ගේ
පරිත්‍යාගේ නේව අත්හැරීමෙන්ම ච ඉදින් අස්ස ඒ ධානයට අධිගමෝ හෝති පැමිණේ වෙයි
ඒ ධානයාගේ අධිගමය වෙයි
ඕරිම තීර පරිච්ඡාගේන පාරිම තීරස්තේව ඕරිම තීර පරිච්ඡාගේන මෙගොඩ අත්හැරීමෙන් පාරිම තීරස්තේව එගොඩට
පැමිණෙන්නාක් මෙනි
තස්මා නියමං කරෝති ති එසේහි නියමයක් කරයි යනුවෙන් දත යුතුයි.
ඉතිගෙත් අපේ තේරුම කතා කරලා ඉමු ඉතිරි එහා කොටසත් ඊළඟ කොටස කාටද බලලා ඊද ආස්මහරි
කස්මා පනේස පුබ්බපදේ ඒව ගුත්තන්න උත්තර
තත්ත තියා ගුටහත් දෙන්න
තත්ත තියා
එහිලා මෙසේ ගැටලුවක් වන්නේය
සම්ජිතේ
අදහසක් වන්නේය
පස්මා
කවර හේයින්
ඒස පුප්ප පදයේව ඒ පුප්ප පදයෙන්ම
මේ කියන්නේ ඒවකාරය ගැන. දැන් මේ මෙතන කියාගෙන යන්නේ මොකක්ද? විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කියලායි දේශනා පාළිය තියෙන්නේ. ඒ ඒව පදේ තියෙන්නේ මුල් පදේ මුල් එකත් එක්ක විතරයි. විවිච්ඡ ඒව කාමේහි විවිච්ච ඒව අකුසලෙහි ධම්මේහි නෙවෙයි විවිච්ච අකුසලෙහි ධම්මේහි කියලායි තියෙන්නේ. එතකොට මේ ඒව පදේ මුල් එකට විතරක් ආවේයි. ඇයි දෙවෙනි එකටත් එන්න ඕනනි කියලා දැන් මේ ඒක ගැනයි මේ අහන්නේ. කස්මා පන ඒස කවර හේන් මේ ඒවකාරය පුබ්බ පදේ ඒව බුද්ධෝ මුල් පදයේහි පමණක් කියන ලද්දේ. ඈ උත්තර පදේ.
උත්තර පදේ.
පසු පදයේහි නොකියන ලද්දේ.
පසු පදයේහි නොකියන ලද්දේ. ඉතින් අකුසලෙහි ධම්මේහි අවිවිච්ඡාපි ඥානං උපසම්පත්‍ය විහෙරේ යාති. ඉතින් කෙසේ?
කිම?
කිම? අකුසලෙහි ධම්මේහි අවිවිච්ඡාපි අකුසල ධර්මයන් කෙරෙන්
වෙන් නොවීද
ඥානං උපසම්පති විහෙරේ යති ඥානං ඥානයට උපසම්පජ්ජ කැමින විහෙරේ යති විහෙරණේ ඥානයට ඇවිද නතෝ පණේතං සේවං දක්ඛබ්බං පණේතං මේවනායි න ඒවං මෙසේ න දක්ඛබ්බං නදත විදේ තන්නේ සරණ තෝහි පුබ්බපදේ දේශ වුත්තෝ ඒ තන්නේ සරණ තෝහි ඒ වෙන්වීමෙන්ම
පුබ්බපදේ වශයෙන්
වෙන්වීම වශයෙන් පුබ්බපදේ පුබ්බපදේ දේශ වුත්තෝ ඒ ඒ නිසා කියන ලදී කාම ධාතු සමතික්කමන තෝහි කාමරාග පටිච්චප්පතෝච ඉදං ඥානං කාමාන මේව නිස්සරණං කාම ධාතු සමදික්කමනතෝහි කාම ධාතුවේ නික්මීම වශයෙන් කාමරාග පටිපක්කතෝච කාමරාග ප්‍රතිපක්ෂේන්ම ඉදං ඥානං මේ ඥානය කාමාන මේව නිස්සරණං කාමයන් දේම නිස්සරණයයි කාමාන මේතන් නිස්සරණං යදිදන් නෙක්ඛමං ඉති යතාර කාමාන මේතන් නිස්සරණං යදිදන් නෙක්ඛමං
නෙක්ඛම්මං යයි
නෙක්ඛම්මං යයි යතාරහ
ය මෙසේ
වදාරසේක උත්තර පදේපි පමණ යතා ඉදේව භික්ඛවේ පඨමෝ සමනෝ ඉදෘතියෝ සමනෝති එත් ඒව කාරෝ කානිස්වා උච්චති ඒවම් වත්තබ්බෝ උත්තර පදේහි පන උත්තර පදේහිද උත්තර පදේහි වනාහි ඉදේව භික්ඛවේ
ඔය යතා පදි කිය යතා යම්
යතා යම්සේ ඉදේව භික්ඛවේ පඨමෝ සමනෝ ඉදෘතියෝ සමනෝ ඉති
එත්
ඉති එත් යනෙහි ඒවකාරෝ ආනිස්වා ඒවකාරය ගෙන උච්චති ඒවම් වත්තබ්බෝ මෙසේ කියන ලදයි
මේ වගමු ආනිත්වා උච්චති ගෙනවිත් කියනු ලැබේද
ගෙනවිත් කියනු ලැබේද
ඒවම් වත්තබ්බෝ
ඒවම් වත්තබ්බෝ මෙසේ දතේතිය
කිව යුතුය
තනද
මෙසේ කිව යුතුය
වත්තබ්බෝ කිව යුතුය නයි සංකා හිතෝ අන්‍යේහි නීවරණ සංකාතේහි අකුසල ධර්මේහි අවිවිච්ඡ ඥානං උපසම්පද්ද විහෙරිතුම්
හිතෝ අන්‍යේහි
හිතෝ අන්‍යේහි මේ අන්‍ය වූ කෙරෙහිද
නව ඛ්‍යාත යන්න ඕනේ. එතකොට ඒ අන්‍යේහි කියන පදෙත් සම්බන්ධයි විභක්ති වලින් නීවරණ සංකාතේහි අකුසල ධර්ම
ඉතෝ අඤ්ඤේහි නීවරණ සංකාතේහි අකුසල ධම්මේහි මෙයින් අඤ්ඤෝද නීවරණ සංඛ්‍යාත වූ අකුසල ධර්මයන්
කෙරෙන්
අවිවිච්ඡ ඥානං උපසම්පජ්ජ විහෙරතුන් නහි දක්කා ඥානං ඥානේත
අවිවිච්ඡ වෙන් නොවි
අවිවිච්ඡ වෙන් නොවි ඥානං ඥානේත උපසම්පජ්ජ විහෙරතුන් කැමින වාසය කිරීමට නැයි දක්කා නැකිවේ තස්මා ඒහි විවිච්ඡේව පානේහි විවිච්ඡේව අකුසලේ ධම්මේහි ඉති ඒවම් පදද්වේති ඒස දක්ඨබ්බෝ තස්මා එබැවින් විවිච්ඡේව පානේහි විවිච්ඡේව අකුසලේ ධම්මේහි යැයි මෙසේ පදද්වේති පද දෙකෙහිම ඒස දක්ඨබ්බෝ මේ ඒව පාතය දත යුතුය. පදත්වයේ පිට තිංචාපි විවිච්ඡාති ඉමිනා සාධාරණ වචනේ තදන් විවේකාදේව කාය විවේකාදේව සබ්බේ විවේකා සංකම් වච්ඡanti පදත්වයේ පිට
පද දෙකෙහිම
පද දෙකෙහිම තිංචාපි
ඉඳීමි
ඉඳීමි විවිච්ඡා ඉති විවිච්ඡායයි
විවිච්ඡ ඉති ඉමිනා
විවිච්ඡ ඉති ඉමිනා විවිච්ඡ යන මේ සාධාරණ වචනේන තදන් විවේකාදේව කාය විවේකාදේව සබ්බ විවේකා සංකම් සංඝා ගච්ඡanti යන මේ සාධාරණ වචනේ තදන් විවේකාදීයද කාය විවේකාදීයද සියලු විවේක යන සියලු විවේකයෝ සංඝාන් ගච්ඡanti සංඝායත යත් තථාපි ආය විවේකෝ චිත්ත විවේකෝ විකම්ම විවේකෝති අයෝ ඒව සිද දත්තාකෝ තථාපි චේතේම
දත්තබ්බා
තථාපි චේතේම ආය විවේකෝ චිත්ත විවේකෝ විකම්මන විවේකෝති ආය විවේක චිත්ත විවේක විකම්මන විවේක යන අයෝ ඒව යන විවේක තුනම දත්තා භෝමේ දත්මේ විවේක පදේ දතේදී කාමේ ඉති හිමිනා පන පදේන හේව නිත්තේසේ අතමේ වස්තු කාම මනාපියා රූපාති ආදිමා නයන උත්ත කාම උත්ත
වස්තු කාම
වස්තු කාම උත්ත කාමේ ඉති කාමේ
හිමිනා පදේන
ඉමිනා සිටි ඉමිනා පදේන කාමයේ යන මේ පදේ නිත්තේසේ නිත්තේස පාඩියේ වනායි අතමේ වස්තු කාම මනාපියා රූපා ආදී වශයෙන් ආදී නයි වස්තු කාම උත්ත
වස්තු කාම
යේ වස්තු කාම උත්ත ඒ වස්තු කාමය කියන ලදී
නෑ යම් වස්තු කාමයෝ කියන ලදුද ඒ පදයන් තිබේ යම්
යම් වස්තුකාම කියන ලදද ඒක ඒ වස්තුකාමයෝද
නැහැ තව ඉතරක් කියනොත් තත්ත ඒව විභංගේච
ඒක තත්තේ විභංගේච චන්දෝ කාමෝ ති ආදීනා නයන ක්ලේශ කාම වොත්ත
ඒකට අපි ඒ පද කියන්න කියන්න ගන්න ඕන තත්ත ඒව
තත්ත ඒව
ඒ නිද්දේ මහා නිද්දේතයෙහිද
ඒ මහා නිද්දේශයේද
විභංගේච
විභංගේච
විභංග පාලියේද
විභංග පාලියේද
චන්දෝ කාමෝ ඉතිආදීනා නයේන යේ කිලේශ කාමා උත්තා
චන්දෝ කාමෝ ඉතිආදීනා නයේන යේ කිලේශ කාමා උත්තා උත්තා චන්දෝ කාමෝ ආදී නයි යම් කිලේශ කාමයෝ කියන ලදද
තේ සම්පේ
තේ සම්පේ ඒ සියලු කාමයෝ සංගායිතා ඉච්ඡේව දත්තබ්බෝ
දත්තබ්බා
දත්තබ්බා ඉති සංගායි සංගායිතා සංධාන කරන ලදයි ඉති ඒව දත්තබ්බෝ මෙසේ දත්තබ්බා මෙසේ දත යුතුය ඒවන් මේ තති විවිච්ඡේව කාමේ ඉති වස්තු කාමේ ඉති විවිච්ඡේ ඡාති අත්තෝ යුච්ඡති තේන කාය විවේකෝ උත්තෝ හොති ඒවං සති මෙසේ යති කල්ලි විවිච්ඡ කාමේ ඉති විවිච්ඡ කාමේ
විවිච්ඡේව
විවිච්ඡේව කාමේ ඉති විවිච්ඡේව කාමේ යයි
යන වචනේ
යන වචනේ වස්තු කාමේ ඉති විවිච්ඡවති අත්තෝ යෙච්ඡති වස්තු කාමේ
වස්තු කාමයන්ගෙන් වෙන්ව යන අර්ථයේ යෙදී
වස්තු කාමයන්ගෙන් වෙන්ව යන අර්ථයේ යෙදී තේන විවේ කාය විවේකෝ උත්තෝටි ඒයි කාය විවේකේ දින නැත්තේ වෙයි අයිති කලින් බලලා
දැන් ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ
පූර්ව භාග ප්‍රතිපදාවෙන් ලැබූ ප්‍රථම ධානය මුල් කරගෙන ප්‍රථම ධානයේ පටන් ත්‍රිවිද්‍යාව අවසන් කොට ඇති ඒ විශේෂ ගුණය දක්වමින් සෝකෝ අහං යනාදී වදාගා. දැන් අපි අර කලින් මතක් කරපු කියලා පාඩේ සෝකෝ අහං බ්‍රාහ්මණ කියලා නේද පටන් ගත්තේ. බ්‍රාහ්මණ තුමනි ඒ මම කියලා වශයෙන් දේශනා කරන්න ආරම්භ කරේ මෙන්න මේ ප්‍රථම ධානයේ පටන්. කලින් අපි අර විස්තර කරපු పూర్ව භාග ප්‍රතිපදාව හේතුවෙන් ලැබුණු ප්‍රථම ධානයේ පටන් ත්‍රිවිද්‍යාවන් විස්තර කරලා දේශනා කරන්නයි භාග්‍යතුන් වහන්සේ ආරම්භ කළේ. එතකොට මේ ආරම්භ කරන ප්‍රථම ධානය ගැන විස්තරය ආරම්භ කරන තැන දේශනා කරන්නේ කොහොමද? විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි. එතකොට කොහොමද ඒකේ සාමාන්‍යයෙන් අපි අර්ථය කිව්වොත් දැන් මේ කියනවනම් කාමේහි විවිච්ඡේව කාමයන්ගෙන් වෙන්වව අකුසලේහි ධම්මේහි විවිච්ඡ අකුසල ධර්මයන්ගෙන් වෙන්ව කියන එකයි. එතකොට ඒකේ විස්තරය දැන් මේ කරන්නේ. එතකොට මේ පදයන්ගේ අර්ථය පෙළ පොත්වලම දේශනා කරලා තියෙනවා. කොහෙද තියෙන්නේ? ඒකයි මේ කියන්නේ ආදීනං කිංචාපි තත්ත කතමේ කාමා චන්දෝ කාම ඔය විදිහට ඒ පාඨය පෙන්නලා අවසානයේ කියනවා ආදීනානායන විභංගේ ඒව අත්තු උත්තු විභංගයෙහිම අර්ථය වදාරන ලද්දේ. පස්සේ හිමීට බලාගන්න විභංග පාළියේ පිටු අංකේ නම් අපිට බලන්න බැරි වුණා. ඥාන විභංගයේ සුත්තන්ත භාජනීයේ තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඥාන විභංගය කියලා තියෙනවා විභංග පාළියේ. අන්නේ එතන විස්තර කරලා තියෙනවා මේ පාඨ සියල්ලම. එතකොට ඒකෙදි විස්තර කරනවා තත්ත කතමේ කාම. එහිලා කාමයෝ යනු කවරහුද? කාමයෝ කියලා කියන්නේ මොන වටද? ඡන්දෝ කාම. ඡන්දය කාමය කි. රාගෝ කාම. රාගය කාමී. ඡන්ද රාගෝ කාම. ඡන්ද රාගය කාමී. සංකප්පෝ කාම. සංකප්පය කාමී. රාගෝ කාම. රාගය කාමී. සංකප්ප රාගෝ කාම. සංකල්ප රාගය කාමී. ඉමේ උච්ඡන්ති කාම. මේවා කාමයෝ යයි කියනු ලැබෙයි. එතකොට ඒකේ ඡන්දෝ කාමෝ ඒ පද ඔක්කොම විස්තර කරලා තියෙනවා. ඒ ඔක්කොම අපිට කියන්න ගියොත් ටිකක් වෙලා යනවා. කෙටියෙන්ම කිව්වොත් මේ ඡන්දෝ කාමෝ කියන එක විස්තර කරනවා. පක්ඛනාකාරීන පවත්තු දුබ්බලෝ ලෝභෝ. ප්‍රාර්ථනා කිරීම ආකාරයෙන් පවතින දුර්වල ලෝභහිත කියන නමක් තමයි ඡන්දෝ කියලා කියන්නේ. ඡන්දෝ. ඒකද විස්තර කරනවා මෙතනදි මේ ඡන්දෝ කියලා කියන්නේ අර කුසල පක්ෂයේ යෙදෙන ඡන්දය එහෙම නෙවෙයි. එහෙදිනේ ඡන්දය කියන එක ඡන්දය කියන චෛතසිකය නෙවෙයි. මෙතනදී අදහස් කරන්නේ ලෝභයට කියන තවත් ලෝභයේ තියෙන එක අවස්ථාවක්. ඒක ගැන ටීකාවෙත් කියලා තියෙනවා මට කියන්නේ. ඒක ඉතින් අදාළ අටුවාවෙන් බලා ගන්න නේද? නෑ මෙතන ටීකාවේ නෑ. ඔබක විස්තර කරන්න එතකොට මේ විභංගයට සම්බන්ධ අටුවාවේ හෝ විභංග ටීකාවේ ඒක විස්තර කෙරෙන. ඒතර මේ එක අපි සටහන දාගෙන තියෙනවා ගත්ත තැන දාගෙන නෑ. පත්තනාකාරීන පවත්වෝ දුබ්බලෝ ලෝභ ප්‍රාර්ථනා කිරීම ආකාරයෙන් පැවතුණු දුර්වල ලෝභය. කියලා රාගෝ කියලා කියන්නේ ඊට වඩා බලවත් ලෝභය. ඡන්දෝ ඡන්ද රාගෝ කාමෝ කියලා කියන්නේ ඊටත් වඩා බලවත් ප්‍රාර්ථනා කිරීම ආකාරයෙන් පවතින ලෝභය. එතකොට සංකප්පෝ කාමෝ කියලා කියන්නේ ඒකේ විස්තර කරන්නේ නිමිත්තානු ව්‍යංජනානි සංකප්පේති ඒතේ නාති සංකප්පෝ කියලා. එතකොට නිමිති අනුයංජන ආදිය කල්පනා කරන්නේය කියන අර්ථයෙන් තමයි සංකප්පෝ කියලා කියන්නේ. ඒත් ලෝභයටම කියන නමක්. ලෝභයේ තවත් අවස්ථාවක්. අරට වඩා දියුණු අවස්ථාවක්. ඒ කොහොමද? මෙතන නිමිති අනුයංජන කියලා කියන්නේ අපි හිතමුකෝ ලෝභනීය වස්තුවක් දකින්න. ලෝභය ඇති වෙන විදිහේ වස්තුවක්. මේ වස්තුව බොහොම හොඳයි කියලා ගැනීම තමයි නිමිති වශයෙන් සැලකීම කියලා කියන්නේ. අනුයංජන වශයෙන් සැලකීම කියන්නේ මේ වස්තුවේ අසුවල් කොටස මේ වගේ අසුවල් කොටස මෙහෙම ලක්ෂණයි අසුවල් කොටස මෙහෙම ලක්ෂණයි කියලා ඒ කියද්දි හිතා ගන්න පුළුවන් දැන් ඕකෙදී අට කතාවල එහෙම විස්තර කරනවා දැන් ස්ක්‍රීන් සම්බන්ධව හිතනවා නම් කෙස් ලක්ෂණයි නහය ලක්ෂණයි එහෙම නැත්නම් මේ 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 විදිහ අංගපසංග ලක්ෂණයි කියලා මේ විදිහට හිතීම කියලා ඒ විදිහට විස්තර කරනවා මෙන්න මේ විදිහට හිතීම එතකොට තමයි නිමිති අනුයන්ජන වශයෙන් හිතීම. අන්න ඒ විදිහට කිරීම සංකප්පෝ කාමෝ කියන එකට යටපතු ගන්නේ. එතන ඊළඟට රාගෝ කාමෝ කියලා කියන්නේ අන්න ඒ සංකල්පයට අදාළ සංකප්ප කිරීමට අදාළව ඊට වඩා වැඩි රාගය. ඒකට සංකප්ප රාගෝ කාමෝ කියලා කියන්නේ ඊටත් වඩා බලවත්ම ආකාරයේ තියෙන තද බල රාගයක්. තොර මෙන්න මේ කියන දේවල් වලට කාමයෝ කියලා දේශනා කරනවා. තත්තකතමේ අකුසල ධර්මා. මෙන්න මේ මෙහි කියවෙන අකුසල ධර්මයව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව කියලා කියවන්නේ ධ්‍යාන උපදවන්න. මොන අකුසල ධර්මයන්ගෙන් වෙන්වද කියලා ඔන්න විභංග පාළි එතනම විස්තර වෙනවා. කාමච්ඡන්දු ව්‍යාපාදු තීනං මිද්ධං උද්ධච්ඡං කුච්චං විචිකිච්ඡා කියලා මේ විදිහට ඒක වෙන් වෙන්ව විස්තර කරන එතන කොටස් හතක් විදිහට වෙන් කරන්නේ තීනය මිද්දය වෙන් කරලා. ඒක මේ විදිහට මෙන්න මේ කියන දේවල් තමයි අකුසල ධර්ම කියලා කියන්නේ. ඊට පස්සේ ඉමේ මුච්ඡන්ති අකුසල ධම්මා මේවා අකුසල ධර්මයෝ යයි කියනු ලැබේ. ඉති මෙසේ ඉමේහිච කාමේහි මේ කාමයන්ගෙන්ද ඉමේහිච අකුසලේහි ධම්මේහි මේ අකුසල ධර්මයන්ගෙන්ද විවිත්තෝ හෝති වෙන් වූයේ වේ අවිවිත්තෝ හෝති විශේෂයෙන් ප්‍රකාරයෙන් වෙන් වූයේ වේ තේන ඉබැවින් විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි ඉති වොච්චති යයි කියනු ලැබේ මෙන්න මේ ආදී වශයෙන් විභංගයෙහිම අර්ථය වදාළා මේ පදවල අර්ථය ওই විදිහට දේශනා කළා එහෙම වුණත් අට කතා න්‍යාය නැතිව ඒ සමහර පදවල අර්ථය ටිකක් ප්‍රකට වෙනවා මදි. ඒ නිසා අට කතා නයින ඒව නම් ප්‍රකාශ ඉස්සම. ඒ නිසා ඒ අට කතා නයින මේ ටික අපි විස්තර කරනවා කියලායි පැහැදිලි කරන්නේ. මොකද මේ පෙළේ විස්තර කරන රටාවත් අට කතාවේ විස්තර කරන රටාවෙත් වෙනසක් තියෙනවා. අට කතාවේදී බොහෝ තැනක මේ ධාතුවාදී වෙන් කරලා පද වෙන් කරලා ඒ වගේ අර්ථ වෙන් වෙන් කරලා දක්වනවා. ඒක තමයි එතකොට අට කතාවේ දක්වන න්‍යායය. එතකොට පිළේ දක්වන න්‍යායයක් තියෙනවා. උද්දේශ, නිද්දේශ, පටි නිද්දේශ ඒ ක්‍රමයකට. එතකොට තත්ත කතමේ කාම. ද්වේ කාම. කාමයෝ දෙදෙනෙකි. කතමේ ද්වේ. මොනවද ඒ කාමයෝ දෙදෙනා? මොන විදිහට මේ මහා නිද්දේශ කාලියෙත් මේ ටික විස්තරේ තියෙනවා. ඒ නිසා තමයි අපි මේ ටිකත් මහා නිද්දේශ පාළියේ මුල්ම පිටුවේ ඒ ටිකත් නිකන් බලාගත්තම පැහැදිලි වෙයි කොහොමද මේ පෙළ පොත්වල ඒ විස්තර කිරීමේ රටාව කාමං කාමය මානස්ස තස්ස චේතං සමිජ්ජති අද්ධා පීති මනෝ හෝති ලද්ධා මච්ඡෝ යදිච්ඡති කියන ඒ ගාථාව දක්වලා ඒකේත නිද්දේශය දේශනා කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කාමං කාමය මානස්සාති කාමාති උද්දානතු දේ කාම. එතකොට කාමං කාමය මානස්ස කියන පාඨයේ කාමා යන ඒ පාඨයට අදාළව විස්තර වශයෙන් දේ කාම. කාමයෝ දෙදෙනෙකි. වස්තු කාමාච කිලේශ කාමාච. වස්තු කාමයෝද කිලේශ කාමයෝද යනුවෙනි. කතමේ වස්තු කාම. වස්තු කාමයෝ කවරේද? කියලා ඔන්න ඔය විදිහට ඒ දේශනා කිරීම තමයි පිළ දේශනාවේ රටාව. එතකොට අට කතාවේ තවත් දැන් අට කතා කියලා කියන්නේ එතකොට ඒ පාඩයම සමහර විට ඒ කාලෙම සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ඇවිල්ලා සමහර විට අනිත් අය අහනවා. එතකොට මේකේ මේ වස්තුකාමා කියන කේ ස්වාමීන් වහන්සේ තේරුම මොකක්ද? ඒකම ඔන්න ඊට පස්සේ කරන විස්තරේ තමයි ඊට අදාළ අට කතාව කියලා කියන්නේ. හරිද? එතකොට මේ මූලික දේශනාව තමයි පිළ දේශනාව කියලා කියන්නේ. ඊට අදාළ විස්තර විවරණේ තමයි අට කතාව කියලා කියන්නේ. හරි. අපි ඉස්සරහට ඉඳි ටික බලාගෙන යමුකෝ. එතකොට පැහැදිලි වෙයි. විවිච්ඡේව ඔව් තේයති දා කෙසේද යත් ඔන්න අටකතාවේ ඒ විස්තර කරන ආකාරය පටන් ගන්නවා. විවිච්චේව කාමේහි ඉති කාමේහි විවිච්චිත්වා විනාහුත්වා අපසක්තිත්වා. එතකොට විවිච්චේව කාමේහි කියලා කියන්නේ කාමයන්ගෙන් විසුම් හුත්වා කියලා ටීකාවේ විවිච්චිත්වා කියන පදයට සමාන වචනයක් දෙනවා. විසුම් හුත්වා වෙන්වී, ඒකම තමයි තව පදයකින් විනාහුත්වා ඒත් වෙන්වී කියන අර්ථයයි. අපසක්තිත්වා ප්‍රජහන වශයෙන් අපක්කමිත්වා අත්හැරීම් වශයෙන් බැහැර කොට කියන එකයි. ඊට පස්සේ ඔන්න විස්තර කරනවා මේකේ මේ විවිච්චේව කාමේහි කියන තැන ඒව කාර්යයක් තියෙනවා. ඒ ඒව කාර්යය නියම කිරීම අර්ථයෙන් දැනගන්න. නියමාර්ථය කියලා කියන්නේ නියම කිරීමේ අර්ථය. මෙහෙම වෙනවාමයි කියලා අපි දැන් සාමාන්‍ය නියම කරන්නේ මෙහෙමම වෙනවා කියලා අර මේ නියමයක් නියම කරා. අනේ නියම කිරීම අර්ථයෙන් තමයි ඒව කාර්යය යෙදෙන්නේ. යම් හේකින් ඒක නියම අර්ථයේ පවතිනවාද ඒ නිසා ඒ ප්‍රථම ධානයේට පැමිණ වාසය කරන සමයෙහි අවිද්‍යමාන වූද කාමයන් හට තස්ස පටමධ්‍යානස්සේ ප්‍රථම ධානයාගේ පටිපක්ක භාවං ප්‍රතිපක්ෂ භාවයද කාම පරිච්ඡාගේන ඒවච. එසේම කාමයන් අත්හැරීමෙන්ම අත්ථ අධිගමං ච දීපේති. ඒ ප්‍රථම ධානයාගේ අධිගමයද දක්වයි. ඒ කියන්නේ තේරුම මොකක්ද? මේ කියන්නේ නියමයක් කරනවා මේ ධානයේට පැමිණිලා වාසය කරන අවස්ථාවේ මේ කාමයෝ විද්‍යමානයිද? කාමයන් ඒ චිත්තසංතානයේ තියෙනවද? කාමයෝ නැහැ. හැබැයි ඒ වුණාට නැති වුණත් මේ කාමයන්ට නම් අතිශයින්ම ප්‍රතිපක්ෂයි මේ ධානය. මේ කාමයන්ට මේ ධානය අතිශයින්ම ප්‍රතිපක්ෂයි කියන එක පෙන්වන්න තමයි ඒව කාර්ය දැක්වේ. ඒ නිසා තමයි විවිච්ච ඒව කාමීහි කාමයන්ගෙන් වෙන්වම තමයි මේ ප්‍රථම ධානයට පැමිණෙන්නේ. පැහැදිලිද? එතකොට ඒ විලාවේ එතකොට දැන් මේ විලාවේ කාමයෝ නැහැ නේද කියලා කියන්නේ ඉතින් නැති නිසා නැති වෙන්නේත් ඒ ප්‍රතිපක්ෂ නිසාමයි. ධාන හිතේ කාමයෝ නැත්තේ අතිශයින් ප්‍රතිපක්ෂ නිසා. කොහොමද මේ විවිච්චේව කාමේහි කියලා මේ විදිහට නියමයක් කරද්දී මෙන්න මේ කාරණාව ප්‍රකට වෙනවා. මොකක්ද? ඒකාන්තේම මේ ධානයේට මේ කාමයෝ ප්‍රතිපක්ෂ භූතයි. ඒ යම් කාමයෝ ඇති කල්හි මේ ධානය ඉදං නප්පවත්තති. මෙය නොපවතී. අන්ධකාරයේ සතිපදීපෝ විහරියට අඳුර තියෙද්දි පහනක් නැහැ වගේ. පහනක් තියෙදී අඳුර නැහැ, අඳුර තියෙනවා නම් ඉතින් පහනක් තියෙනවා නම් අඳුර නැහැ. පැහැදිලි නේද? ඒකට එකයි මේ කියන්නේ ඒ දෙකේ සම්පූර්ණ විරුද්ධ තත්වයක් වගේ. අඳුර තියෙනවායි කියලා කියන්නේ එකෙන් අදහස් වෙන්නේ ආලෝකයක් නැහැ කියන එකයි. එහෙමනම් යම් කෙනෙක් කියනවා නම් මේ වෙලාවේ අකුසල් තිබුණයි කියලා චිත්ත සංස්කාර මේ වෙලාවේ දෙයන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. පැහැදිලි නේද? යම් අවස්ථාවක අකුසල් තිබුණා නම් චිත්ත සංස්කාරනේ ඒ විලාවේ ධානි නේ. තේසම් පරිච්ඡාගේන ඒවෙච අත්තාධිකමෝ හෝති. ඒ කාමයන්ගේ අත්හැරීමෙන්ම ඒ අස්ස අධිගමෝ මේ ධානයාගේ අධිගමය වෙයි. හරියට කොයි වගේද? ඒ අත්හැරීමෙන් මෙය ලැබෙනවයි කියන එක හරියට එතෙරටපත් වෙන්න නම් මෙතෙර අත්හරින්නම ඕන. දැන් අපි කියනවා නම් අපි මෙගොඩ ඉඳන් ඉගොඩට ගියයි කියලා. ගඟක කියලා හිතමුකෝ. ගඟේ මෙගොඩ ඉඳන් ඉගොඩට ගියා කියලා. දැන් මෙගොඩ ඉඳන් පුළුවන් ද ඉගොඩට යන්න? මෙගොඩ අත්හරින්න නැතුව පුළුවන් ද විමල් ජීවාස්ම ඉගොඩට යන්න? දැන් මේ ඒ වගේ තමයි. ඒ වුණා මේ කාමයෝ අත්හරින්නේ නැතිව ධානයට සමවදින්න ධානයට යන්න බැහැ. පැහැදිලි නේද? එතකොට දැන් කෙනෙක් කිව්වොත් මෙහා පැත්තේ ඉඳන් ඕනනම් එහා පැත්ත අල්ලන්න පුළුවන් පොඩි ගඟක වගේ කියලා. හැබැයි ඒක අතහැරීමක් නෙවෙයි නේද? ඒත් මෙගොඩ එක කකුලක් හරි තියෙනවා නේද? ඒක නිසා ඒ මෙහා පැත්ත අත්හැරියේ නැත්නම් ඒගොඩට ගියා වෙන්නේ නැහැ. ඒක නිසා ඒ වගේ තමයි යම් අවස්ථාවක කාමයෝ පවතිනවා නම් එහෙමනම් ධානයේට ගිහිල්ලා නැහැ. ධානයේටපත් වෙලා නැහැ. ධානයේටපත් වුණා නම් කාමයෝ අත්හැරිලා. කාමයෝ මේ මොහොතේ නැහැ. අත්හැරිලා. ඒ නිසා මෙන්න මේ ඒවකාරයෙන් කියන්නේ නියම වශයෙන්ම අනිවාර්යයෙන්ම මෙන්න මේ කාමයෝ අත්හැරලම තමයි ධානයට පැමිණෙන්නේ කියන එකයි අදහස. එහෙම සත්ත්ව සියක් එහෙම කියද්දී මෙහෙම ප්‍රශ්නයක් වෙනවා කියන එකයි. සත්ත්ව සියක් වන්නේ සත්ත්ව එහිලා වන්නේ මොකක්ද වන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් වන්නේ එහිලා මේ වගේ ගැටලුවක් ඇතිවන්නේ කියන එකයි අර්ථය. කස්මා ප්‍රණේස පුබ්බපදේව ගුත්තෝ න උත්තරපදේ. ඇයි මේ ඒවකාරය මුල් පදෙත් එක්ක විතරක් කිව්වේ? උත්තරපදේ කියන්නේ පසුපදේ කියන එකයි. එතකොට ඇයි මේ පිටිපස්සේ පදේ එක ඒවකාරය දෙන්නේ නැත්තේ? කිම අකුසලේහි ධම්මේහි අවිවිච්ඡාපි ජානං උපසම්පාද්‍ය විහෙරෙයාති. එහෙමනම් මේ අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙන්නේ නැතුව ධානයට සම්බන්ධින් මෙහෙම පුළුවන්ද කියලා දැන් ඊළඟ පදේ තියෙන්නේ විවිච්ඡේව අකුසලේහි ධම් විවිච්ඡ අකුසලේහි ධම්මේහි. ඒව පදයක් නැහැ. විවි අකුසල ධර්මයන්ගෙන් වෙන්ව. දැන් මුල්ලේ කියනම් වෙන්වම කියලා අවධාරණීය ඒ නියම ආර්ථයක් තියෙන ඒව කාර්යයක් කිව්ව දැන් දෙවෙනි පදේ නැහැ. ඒකෙන් කියවෙන්නේ එහෙමනම් අකුසල ධර්ම තියෙද්දිත් එහෙනම් ධානයට සම්බන්ධින්න පුළුවන් කියලාද කියලායි දැන් මේ අහන්නේ ප්‍රශ්නේ. දැන් කාමයන්ගෙන් විතරද වෙන් වෙන්න ඕන? අනිත් අකුසල ධර්ම වලින් වෙන් වෙන්න ඕන නැද්ද කියන එකයි දැන් මේ අහන්නේ. නකෝපණේතං එවං දට්ඨබ්බා. එහෙම හිතන්න එපා. ඒක එහෙම දැනගන්න එපා. තන් නිස්සරණතෝ හි පුබ්බපදේ ඒස බුද්ධෝ. ඒ කාමයන්ගෙන් නිස්සරණ වශයෙන්ම වෙන් ඉවත් වීම වශයෙන්ම වෙන් වීම වශයෙන්ම පූර්ව පදයේ මේ ඒවකාරය කිව්වා. මොකද කාම ධාතු සමතික්කමනතෝ හි කාමරාග පටිපක්කතෝච ඉදං ජානං කාමානං ඒව නිස්සරණං. එතකොට මේ කාම ධාතු සමතික්කමනතෝ. එතකොට මොකද්ද මේ කාම ධාතු සමතික්කමනතෝ කියන එක තව ටිකක් විස්තර කරලත් ටීකාචාර්යයන් වහන්සේලා විස්තර කරනවා. සකලස්සති කාම භවස්ස සමතික්කම පටිපදා භාවතු තේන ඉමස්ස ජානස්ස කාම පරිඤ්ඤා භාවං ආහ කියලා විස්තර කරනවා. ඒකට සියලු කාම භවයාගේ සමතික්කම ප්‍රතිපදා භාවයෙන් එහෙම නැත්නම් මේ කාම භවය ඉක්මවන ප්‍රතිපදාව උනේ මෙන්න මේ ධානය සිද්ධ කිරීම. දැන් ධාන ඉපදවීමෙන්නේ කෙනෙක්ට මේ කාම භවයෙන් ඉක්මෙන්න පුළුවන් නේ. එතකොට ධාන මේ කාම භවය ඉක්මවලා රූප අරූප භවයන්ටපත් වෙන්න පුළුවන් නේ. ධාන ඒ කාමයන් ඉක්මවන්න පුළුවන් නේ මෙන්න මේ ධාන වැඩිමින්. එහෙමනම් මේ කාම භවයන්ගේ ඉක්මවීම කියලා කියන්නේ මේ ප්‍රතිපදාව තමයි ධානය. එහෙමනම් ඒ නිසා මේ කාම භවයට ඍජු ප්‍රතිපක්ෂ භාවයක් විරුද්ධ භාවයක් මේ ධානයන්ගේ තියෙනවා. ඒ නිසා මේ කාමයන්ගෙන් වෙන්ව කියන එක ටිකක් වැඩිපුර දක්වන්න ඕන නිසා කාම විවිච්ඡේව කාමේ කියලා කාම පදයට සම්බන්ධව ඒවකාරය භාග්‍යතුන් වහන්සේ දැක්වුවා. ඒකට උදාහරණ පාඩයක් පෙන්නනවා භාග්‍යතුන් බුද්ධ දේශනාවෙන් අරගෙන. සංයුත්ත නිකායේ දැක්වෙන සූත්‍ර පාඩයක් කාමානං ඒතං නිස්සරණං යදිදං නෙක්ඛම්මා. මොකද්ද තේරුම? යදිදං නෙක්ඛම්මං යම් මේ නෙක්ඛම්මයක් වේද ඒතං කාමානං නිස්සරණං. මෙය කාමයන්ගේ නිස්සරණයයි. එතකොට මේ නෙක්ඛම්මය කියලා කියන්නේ කාමයන්ගේ නිස්සරණයට කියන නමක්. ඒ නිසා මේ කාමයන්ගෙන් ඉවත් වීම කියන කාරණාව ඍජු සම්බන්ධයක් තියෙනවා මේ ධානයේ. ඒ නිසා කාම මේ කාමේහි කියන පදයත් එක්ක ඒව කාර්යය යෙදුණා. උත්තර පදේ පිපන යතහ. එතකොට ඒ වුණාට පිටිපස් ඊළඟ පදයක් එක්කත් මේක යෙදෙන්න ඕන. මේකේ අර්ථය ගැලපෙන්න ඕන. යතහ. ඒකට උදාහරණයක් දක්වනවා බුද්ධ දේශනාවෙන්ම. ඉදේව භික්ඛවේ පඨමෝ සමනෝ ඉද දුතියෝ සමනෝ ඉති එත් යන මේ බුද්ධ දේශනා පාඨයෙහි ඒවකාරෝ ආනිත්වා ගුච්ඡති. මේ ඒව පදය දෙවෙනි ඉද ඒව දුතියෝ සමනෝ කියලා ඒ ඉද කියන පදෙත් එක්ක ගලපලා දේශනා කරනවා. ගලපලා තමයි අර්ථ කියන්නේ. ඒවං වස්සබෝ. ඒ විදිහට මෙන්න මේ පදයත් පදයකත් අර්ථ කියද්දී ඒව පදයේ තියෙන ගලපලාම කියන්න ඕනේ. මොකක්ද මේකේ තේරුම? ඉද ඒව වික්කවේ පඨමෝ සමනෝ. එතකොට මහණෙනි මේ බුද්ධ ශාසනයෙම තමයි පළමු ශ්‍රමණයා වැඩ ඉන්නේ. මේ කියන්නේ පළමු ආර්යයන් වහන්සේ කෙනෙක්. එතකොට ආර්යයන් වහන්සේ කෙනෙක් පළමුවෙනි ආර්යයන් වහන්සේ පහළ වෙන්නේ මේ බුද්ධ ශාසනයෙමයි. ඉද ဒුතියෝ සමනෝ. මෙහි දෙවෙනි ආර්යයන් වහන්සේත් ඉන්නවා කියන එකනේ. එතකොට දෙවෙනි ආර්යයන් වහන්සේත් ඉන්නේ මේ ශාසනයේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එතන ඒව පදේ නැත්නම් එතකොට පිටත් ඉන්නවද දන්නේ දෙවෙනි ආර්යයන් වහන්සේ. ඒව පදේ එතන නැහෙනේ. ඉද ඒව මෙහිම පමණයි කියලා අර්ථය එතන නැහෙනේ. ඒ උනාට කියනවා ඒකත් හිමම ගන්න ඕන. අර කලින් තැන විතරක් නෙවෙයි. දෙවෙනි පදේටත් සම්බන්ධ කරලා ගන්න ඕන. හිම නැත්තම් කෙනෙකුට හිතෙනවා එහෙනම් පිටත් වෙයි. සෝතාපන්න ආර්යයන් වහන්සේලා පහළ වෙන්නේ මේ ශාසනය විතරක් උනාට එවන සකදාගාමි ආර්යයන් වහන්සේලා පිට සාසන වලත් ඉන්නවද දන්නේ නැහැ. වගේ මේ ඊහම වෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ මේ ඒව පදේ හිතින්වත් ගලපලාම අර්ථ කියන්නේ. ඉද ඒව ဒුතියෝ සමනෝ. දෙවෙනි ශ්‍රමණින් වහන්සේ මෙහිමයි. මේ ශාසනයම පමණයි. පැහැදිලි. අන්න ඒ විදිහට අර්ථ ගන්නද කියලා පැහැදිලි කරනවා. ඒ විදිහටම විවිච්ඡේව කාමේ කියනවා වගේම විවිච්ඡේව අකුසලේහි ධම්මේහි. අකුසල ධර්මයන්ගෙන වෙන්වම නියම වශයෙන්ම වෙන්ව කියලයි අර්ථ ගන්න කියන එකයි. ඒකයි විස්තර කරන්නේ නෛතක්කායිතෝ අඤ්ඤේහි පිනීවරණ සංඛාතේහි අපසල ධම්මේහි අවිවිච්ඡ ඥානං උපසම්පජ්ජ විහෙරිකෝ. මෙන්න මේ කියන ඊතෝ කියන පදේ අර්ථය කාමච්ඡන්දතෝ කියන එකයි. ඊතෝ මේ කාමච්ඡන්දයෙන් අඤ්ඤේහි පිනීවරණ සංඛාතේහි අපසල ධම්මේහි. අඤ්ඤ වූ නීවරණ සංඛ්‍යාත අකුසල ධර්මයන්ගෙන් අවිවිච්ඡ වෙන් නොවි ඥානං උපසම්පජ්ජ විහෙරිතුං නහි සක්කා. ධානයේකට සමවැදී වාසය කරන්නට නොහැකිය. පැහැදිලිය. ඒ නිසා විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි කියලා මේ විදිහට පද දෙකේම මෙන්න මේ ඒවකාරය දත යුතුයි. ඒක යොදලා අර්ථ දැනගන්න. හරි. ඊට පස්සේ තව කාරණාවක් විස්තර කරනවා. පද දෙකේම ඉඳින් මේ විවිච්ඡ කියන මේ පද සාධාරණ වචනේ වෙන්ව කියද්දී ඒකෙන් කියවෙන්නේ වෙන්ව කියලා. විවිච්ඡ කියන එකේ වෙන්ව කියන එකයි මේ සාධාරණ වචනේ. තදංග විවේක ආදී විවේකයෝ කාය විවේකාදී විවේකයෝ කියන සියලුම විවේකයෝ සංග්‍රහයට යනවා. එහෙම වුණත් මේ ධ්‍යාන කතාවේදී කාය විවේක, චිත්ත විවේක, වික්ඛම්බන විවේක කියන මේ විවේක තුන පමණක් ඉද දට්ටබ්බා මේ ධ්‍යාන කතාවෙහි දත යුතුයි. හේතුව මොකක්ද? අපි මෙතන විවේක වර්ග කීයක් ගැන අපි කලින් කතා කළාද? තදංග විවේකාදයෝ කියලා කියනවා. එතකොට තදංගාදී විවේක කීයක් ගැන විමල ජීවාශ්මතුන් අපි කලින් කතා කරාද? නිදානය ගැන කතා කරගෙන යද්දි කතා කළානේ නේද? තදංග විවේක කොහොමද තිබුණේ? විවේක පහයි අපි එතනද කිව්වා. ඒ පහ කියමු බලන්න කවුරු හරි කෙනෙක් හරි මතක තියාගන්න නේද? තදංග
විවේක, එක්කම්බර විවේක, සමුච්ඡය විවේක, නිස්සාරණ පටිපස්ස.
එතකොට ඒකේ පිළිවෙල පටිපස්සද්දි නිස්සාරණ. එතකොට ඒ වගේන අපි එකින් එක විස්තර කළා. ඒකේ තදංග විවේක කියලා කියන්නේ සෑම කුසල් හිතකම ඇති වෙන කෙලෙස්යන්ගෙන් වෙන්වීම. එතකොට හැම කුසල් හිතකම මේ තදංග ප්‍රහාණය නිසා කෙලෙස් ධර්ම තදංග වශයෙන් යටපත් කරනවා. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී යටපත් වෙනවා. නමුත් ආපහු ඒ කුසල් හිතේදී විතරයි යටපත් වෙන්නේ. ඊට පසු ආපහු ඊළඟ චිත්ත වීතියේදී ඉස්මතු වෙන්නත් පුළුවන්. එතකොට විස්කම්මන විවේක කියලා කියන්නේ ධානයන්ගෙන් සිද්ධ කරන යටපත් කිරීමයි. එතකොට ඒක අරට වඩා බොහොම බලවත්. ධානයකින් යටපත් කළාම ඒ ධානයේ පවතින කාලය පුරාවටම විතරක් නෙවෙයි, ඒ ධානයෙන් අයින් වෙලත් උපචාර අවස්ථාවවලදී ඊට පසුවත් ඇතැම් විටක කාලයක් පුරාවට ඒ අකුසල් යටපත් වෙලා තියෙනවා. අරට වඩා බලවත් විදියට යටපත් කිරීමක් අර තදංග වශයෙන් යටපත් කිරීමට වඩා ඊට බලවත් යටපත් කිරීමක් තමයි විස්කම්බන විවේකය කියන්නේ. විස්කම්බන වශයෙන් කෙලෙත් යටපත් කිරීම කියලා කියන්නේ. සමුච්ඡේද කියලා කියන්නේ නැවත නූපදින ආකාරයෙන් ප්‍රහාණය කිරීම. එතකොට ඒ කියන්නේ මාර්ග සිටින් සිද්ධ වෙන කෙලෙක් නැති කිරීම. එයින් ලැබෙන විවේකයට අපි කියනවා විස්කම්බනේ නිසා ලැබෙන විවේකයට විස්කම්බන විවේකෝ කියලා කියනවා. එතකොට පටිප්පස්සද්ධි කියන්නේ ඵල සිටින් ඇති වෙන විවේකය, ඵල සිත්තරින්. එතකොට එයින් තවදුරටත් ඒක සංසිඳු වීම. ඊට පස්සේ නිස්සරණ කියලා කියන්නේ එතනින් පසුව ඵල සිත්තරිනුත් පස්සේ ඒ ඇති වෙන විවේකය සම්බන්ධවයි, කෙලෙසුන්ගෙන් දුරු වීම සම්බන්ධ. ඒක කොහොමත් මේ සමුච්ඡේද පටිප්පස්සද්ධි නිස්සරණ කියන මේ විවේක සියල්ලම ලැබෙන්නේ මාර්ග සිත්තරින් සහ ඊටහා අවස්ථාවලදී. ඒ නිසා මේ ධ්‍යාන කතාවේදී ඒව අදාළ වෙන්නේ නැහැ. දැන් ධ්‍යානයේදී සමුච්ඡේද ප්‍රහාණ ආදියක් වෙන්නේ නැහැනේ. ඒ වගේම තදංග ප්‍රහාණයකුත් නෙවෙයි. මෙතනින් කතා කරන්නේ විස්කම්බන ප්‍රහාණයක් ගැනයි. ඒ නිසා මෙතනදී අදාළ වෙන්නේ මෙන්න මේ විවේක පහ අතරින් විස්කම්බන විවේකය කියන එක විතරයි. ඊට පස්සේ තවත් ක්‍රමයකට විවේකයන් බෙදනවා, කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. හැදෙන්නේ එතකොට ඒකේ කාය විවේක කියලා කියන්නේ කාම වස්තුන්ගෙන් භෞතිකව ඉවත් වීම. චිත්ත විවේක කියන්නේ ධානා ආදිය සිද්ධ කිරීම වශයෙන් චිත්ත සංතානයේ ඒ කාම වස්තුන් ආදියෙන් ඉවත්ව සිටීම. උපදි විවේක කියන්නේ අර විදිහටම මාර්ග ඥාන ආදියෙන් ඒ කෙලෙස් නැති කිරීම. එතකොට මෙතනදී උපදි විවේකය ගැනෙන්නේ නැහැ. මෙතනදී ගැනෙන්නේ කාය විවේක, චිත්ත විවේක දෙක විතරයි. ඒ විවේක තුනට බෙදීමේදී පැහැදිලිද? එමනම් මේ ධ්‍යාන කතාවට අදාළ වෙන්නේ මෙන්න මේ කියපු විවේක වර්ග තුනක් විතරයි. අර පහේ පහකට බෙදීමේ ක්‍රමයේදී කියවුණු විස්කම්බන විවේකයක් කොටස් තුනකට බෙදීමේ ක්‍රමයේදී කියවුණා කාය විවේක, චිත්ත විවේක කියන දෙකක් විතරයි මේ ධ්‍යාන කතාවට අදාළ වෙන්නේ. පැහැදිලිද? මොකද අනිත් ඒවා මේ ධ්‍යාන කතාවේදී යෙදෙන්නේ නැති නිසා. ඒකයි මේ කිව්වේ ඒ විවේක තුන විතරයි මෙතන යෙදෙන්නේ කියලා දැනගන්න කියන එක. ඒ විවේක පහ ලියමු බලන්න විමල ජීවාස්ම. බෝඩ් එකේ අටම ලියමුකෝ. පළවෙනි ක්‍රමයට විවේක පහයි, දෙවෙනි ක්‍රමයට විවේක තුනයි. උගින් ටිකක් ලියන්න.
උන්වහන්සේ විවේකේ නැතෙන් පස්සේ මගේ නිකසාර
හරි ඔකේ විවේක පහ පළවෙනි දෙදීමද එක කියලා දාලා මුල් විවේක දෙදීම කොටස් පහ මේක මේ ඉතිරිවීම එක කියලා එක දිගට ලියාගෙන යනවා. තදංග, විස්කම්බන, සමුච්ඡේද, පටිප්පස්සද්ධි, නිස්සරණ. හරි, ඊට පස්සේ
මේ
හරි, ඊට පස්සේ කාමේහි කියන මේ පදයෙන් නිද්දේශ පාළියේ විස්තර කරනවා කතමේ වස්තු කාමා මනාපියා රූපා ආදී ක්‍රමෙන් වස්තු කාමයෝ දේශනා කළා. කොහෙදේ නිද්දේශ පාළියේ කියලා මෙතන කියන්නේ නිද්දේශේ කියලා කියන්නේ මහා නිද්දේශ පාළියේ කතමේ වස්තු කාමා කොහොමද ඒක දේශනා කරන්නේ? ඒකත්
කාය
එකකට දෙවෙනි එක විස්කම්මන කියන එකට ඉවත් කරනවා. සුදු පහේ විස්කම්මන යටදී කාය චිත්ත කියන දෙක සමාදාන වෙනවා. කාය
හරි. එතකොට මෙන්න මේ විවේක තුන ගැන තමයි මේ විවේක තුන ගැන තමයි මෙතනදී කතා කරන්නේ. ඊට පස්සේ කාමීහි කියන මේ පදයෙන් කතමේ වස්තු කාම මනාපියා රූපා යනාදී ක්‍රමෙන් වස්තු කාමයෝ නිද්දේශපාලිය දේශනා කළා. ඒ තියෙන තැන සටහනක් දාගන්න. මහා නිද්දේශපාලි පළවෙනි පිටුවේ මුල්ම පිටුවේ කාම සූත්‍ර නිර්දේශයේ එතන දේශනා කරනවා. අපි ඒ ටික ඉතිරි අටුවාවත් පැහැදිලි කරගෙන මේ ටික කතා කරමු. ඒත් එක්කම ඒ නිද්දේශපාලියේ විභංගයේ චන්දෝ කාමෝ රාගෝ කාමෝ චන්ද රාගෝ කාමෝ මේ ආදී ක්‍රමෙන් කෙලෙස කාමයෝ දේශනා කළා. ඒ සියල්ලම මෙන්න මේ කාමේහි කියන පදයෙන් අදහස් වෙනවා. කාමේහි කියද්දි විවිච්ඡේව කාමේහි කියද්දි තින් ඒ සියලු කාමයෝ මෙතනින් අදහස් වෙනවා. මෙහෙම තියෙද්දි විවිච්ඡේව කාමේහි කියන පදයෙන් ප්‍රධාන වශයෙන් අදහස් කළේ වස්තු කාමේහි විවිච්ඡ ඒව ඉති අත්ව යුජ්ජති. වස්තු කාමයන්ගෙන් වෙන්ව කියන අර්ථය දැනගන්න. තේන කාය විවේකෝ උත්තෝ හෝති. ඒ වස්තු කාම විවේකයෙන් කාය විවේකය කියන ලද්දේ වේ. එතකොට මේ විවිච්ඡේව කාමේහි කියන එකෙන් ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ, එතකොට මේක දෙආකාරයකට විස්තර කරනවා. විවිච්ඡේව කාමේහි කියද්දී මේ කාමේහි කියන වචනේ එක අර්ථයක් විදිහට විස්තර කරනවා. වස්තු කාමයන්ගෙන් වෙන්ව වස්තු කාමයන්ගෙන් වෙන්ව කියන අර්ථය දක්වලා ඊට අදාළවත් විස්තරයක් තමයි නමතර කාමේහි කියන එකෙන් සියලු කාමයන් කියලත් අර්ථය අරගෙන විස්තර කරනවා. අපි මේ ඊළඟ ඡේදයේ කියවද්දී ඒක පැහැදිලි වෙනවා. එතකොට මේ එක විකල්ප ක්‍රමයකට මෙහෙම විස්තර කරනවා. වස්තු කාමයන්ගෙන් වෙන්ව කියලා ගත්තොත් ඒකට අපි අර්ථ කියන්නේ කොහොමද? ඊට අමතරව සියලු කාමයන්ගෙන් කියන එකත් ගැලපෙනවා මේ අර්ථය. ඒකත් කොහොමද? එතකොට ගලපලා කොහොමද විස්තර කරන්නේ කියන එක ඊළඟ ඡේදයේදී අපි කතා කරමු. එතකොට මේ විස්තර කිරීමත් අපි ඔක්කොම විස්තර කරන්න වෙලාව මදි. එතන හිමීට කියව ගන්න පස්සේ මොනවද මේ වස්තුකාම කියලා කියන්නේ? වස්තුකාම තේජානන්ද මහත්මයා කියනවා කතමේ වස්තුකාම කියලා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රශ්නයක් අහලා ඊට පස්සේ හැබැයි උත්තරෙත් දෙනවා නේද? එතකොට මේකට කියන්නේ ඔය ප්‍රශ්න ඇසීමේ ක්‍රමාකරින් මේකට කියනවා හතේතු කම්මිතා පුච්චා. එතකොට දැන් ප්‍රශ්න අහනවා, සමහරු අහනවා දන්නේ නැති දෙයක් දැනගන්න. මේ ත්‍රිවිධ ආකාර පහකින් ප්‍රශ්න, මට මතක විදිහට ආකාර පහකින් ප්‍රශ්න අහනවා. ඒකේ එකක් තමයි හතේතු කම්මිතා පුච්චා. දැන් භාග්‍යතුන් වහන්සේම ප්‍රශ්න අහලා අපව භාග්‍යතුන් වහන්සේම උත්තර දෙනවා. ඒ තමයි ඉදිරියට විස්තර කිරීමේ අදහසින් ප්‍රශ්නේ අහන්නේ. කතමංච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං කියලා භාග්‍යතුනාත් ප්‍රශ්නයක් අහනවා. දැන් මේ අපෙන් අහලා දැනගන්න දෙන්නේ නේද? අපිට ඒක විස්තර කරන්න, අපිට දේශනා කරන්න තමයි භාග්‍යතුනාන්සේ ප්‍රශ්න අහන්නේ. හරි. ඊට පස්සේ මේ වස්තුකාම කියන්නේ මොකක්ද කියන එක සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා. මනාපිකා රූපා මනාපිකා සද්දා, ওই විදිහට ඒ අරමුණු පහ, ඉන්ද්‍රියයන් පහට අරමුණු වෙන අරමුණු පහ දේශනා කරලා, අත්තරණා පාපුරණා දාසිදාසා අජීලකා කුක්කුට සූකර, ওই විදිහට දේශනා කරලා අවසානට විස්තර කරනවා යංකින්කි රජනීයන් වත්තු වස්තුකාම. එතකොට ඒ කාරණාව හොඳට මතක තියාගන්න. යංකින්කි රජනීයන් වත්තු වස්තුකාම, යම් කිසි රජනීය වස්තුවක් හිත ඇලෙන වස්තුවක් වෙනවද, මේ දේවල් වලට තමයි කියන්නේ වස්තුකාම කියලා. ඒ කියන්නේ අපි යම් දෙයකට ඇලෙනවද ඒක වස්තුකාමයක්. එතකොට අපි කෙනෙකුගේ සිත ඇලෙන අරමුණු වෙනවද, ඒ සියල්ල වස්තුකාමයි. පැහැදිලිනේ? හිත ඇලෙන, ලෝභය ඇති වෙන්න හේතු වෙන දේවල් වලට, අරමුණු වලට අපි කියනවා වස්තුකාම කියලා. ඊට පස්සේ තවත් විස්තර කිරීමක් කරනවා. අපිච අතීතා කාමා අනාගතා කාමා, ඔය විදිහට ස්වාමීන් වහන්සේ දේශනාව ආරම්භ කරලා මෙතන දෙමින් විස්තරයක් තියෙනවා. ඒක හිමීට පස්සේ කියව ගන්න. ඊට පස්සේ අග දේශනා කරනවා සබ්බේපි කාමාවචරා ධම්මා රබ්බේ සබ්බේපි රූපාවචරා ධම්මා සබ්බේපි අරූපාවචරා ධම්මා තණ්හා වත්තුකා තණ්හා රම්මනා කමනීයට්ඨේන රජනීයට්ඨේන මදනීයට්ඨේන කාම ඉමේ උච්ඡන්ති වත්තු කාම. එතකොට සියලුම කාමාවචර ධර්ම රූපාවචර අරූපාවචර ධර්ම මෙන්න මේ කාමයෝ වස්තු කාමයෝ කියන සංඛ්‍යාවට ගන්නවා. එයි යම් කෙනෙක් මේ කාමාවචර ධර්මයන්ටත් ඇලුම් ඇති කරගන්නවා. රූපාවචර ධර්මයන්ට කියන්නේ ධානාදීට යම් කෙනෙක් ඇලුම් කළොත් ඒකත් කාම වස්තුවක්. ධානය කියලා කියන්නේ තින් කාම වස්තුවක්. එතකොට අරූපාවචර ධර්ම අරූපාවචර ධානයක් යම් කෙනෙක් ඉපදෙව්වොත් ඒකට ඇලීමක් ඇති කරගත්තොත් ඒකත් කාම වස්තුවක්. එතකොට ඒකත් වස්තු කාම කියන සංඛ්‍යාවට ගෙනෙනවා. ඒකයි අන්තිමට ස්වාමීන් වහන්සේ විස්තරේ කරන්නේ තණ්හා වත්තුකා තණ්හාවට වස්තු වුණ තණ්හා රම්මන තණ්හාවට අරුමන අරමුණු වුණ කමනීයට්ඨේන රජනීයට්ඨේන මදනීයට්ඨේන. ඒක කමනීය කියලා කියන්නේ රජනීය ඇලෙන ඇලෙන්න සුදුසු ඒ වගේම මදනීය මත් වෙන්න සුදුසු කැමති වෙන්න සුදුසු. ඒක කමනීය යමකට කැමති වෙන්න සුදුසු ආකාරයේ වස්තුවක් වෙනවාද කැමැත්ත ඇති වෙන්න සුදුසු ආකාරයේ වස්තුවක් රජනීය පංජති කියලා කියන්නේ ඇලෙනවට උඩට ඇලෙන්න සුදුසු ආකාරයේ වස්තුවක් වෙනවාද මදනීයට්ඨේ මදනීය අර්ථයේ මත් වෙන ආකාරයේ යම් දේවල් වලට මත් වෙනවාද මෙන්න මේ කියන ආකාරයේ දේවල් වලට ඒ වස්තු වලට කියනවා කාමයෝ කියලා. මෙන්න මේවා තමයි ඉමේ උච්ඡන්ති වස්තු කාම. මේවට තමයි වස්තු කාම කියලා කියන්නේ කියලා සාරිපුත්තු මහරහතන් වහන්සේ විස්තර කරනවා. ඒකට මෙන්න මේ වස්තු කාම මේ කියපු දේවල් අතුරින් ඒ කියපු කාරණා වලින් මෙන්න මේ වස්තු කාමයන්ගෙන් වෙන්වීමෙන් කාය විවේකය දේශනා කළා වෙනවා කියලා දැනගන්න කියලා සඳහන් කරනවා. අපි එහෙම ඉතිරි ටික ඊළඟ දවසේ බලමු නේද? එතනින් එහත් අපි ටිකක් ඉස්සරහට බෙදුවා නේද කට්ටිය? එතනින් නෙමෙයි නේද? තව ටිකක් ඉස්සරහට බෙදුණා නේද? ඊළඟ ඡේදේ කාටද? ඒ එතනින් එහාටත් දීලා තියෙද?
ඈ?
92 මුලක් දෙන්නේ.
92
හරි. අපි එමනම් ඒ ටික ඊළඟ දවසේ බලමු. ඊට එහාට තව ටිකක් අපිට යන්න පුළුවන් වෙයි. විවේකජං කියන එක පීති සුඛං කියන එකටවත් දීලා නැහැ
නේ.
ඔව් හරි. ඒකේ ඉඳන් 92 අගට යන 92 පටන් ගන්නම තැන තියෙන මේ ටිකත් එක්කම බලන්න. බැලුවා නේද ඒක? ඈ? නෑ. විවේකජං කියන එකට උඩ තැන එනකම්. 92 පිටුවේ. බැලුවද ඉතින්ද? ඉවරයි දීලා තියෙන්නේ. හරි. එතනින් එහාට දීලා නැහැ කාට. එමනම් ඉත්තාවතාච කියන එක එතන ඉඳන් එමනම් ඒ ටිකම බලන්න මම අර අලුත් ටික ඕනේ නැහැ. ඒ ටික අපි වෙන කාට හරි දෙමු. 91 මුල ටික විතරක් බලන් දැනට. එතකොට 91 දෙවෙනි ඡේදයේ ඉත්තාවතාච කියන පටන් ගන්න තැන ඉඳන් ඊළඟට කවුද ඉන්නේ? ඔව්. ඒ ටික එහෙමනම් ආයස්ම බලන්න. ඒ ආයස්මට කිව්වේ නෑ නේද? කලින් නෑ. ඊට පස්සේ ඈ ඔව් එහා පැත්තේ කොටසත් ඉවර වෙනවා. ඊට පස්සේ විවේකජං පීති සුඛං කියන ඒ ඡේද දෙක ඊළඟට කවුද? ධම්මවිචේ ආයස්ම 92 පිටුවේ විවේකජං කියන පොඩි ඡේදෙයි ඊට පස්සේ පීති සුඛං කියන ඒ ඡේදයයි. ඒ ඡේද දෙක. ඊට පස්සේ පඨමං කියලා පටන් ගන්න ඡේදේ තියෙනවනේ. 92 පිටුවේ අවසාන ඡේදේ. ඒක පඨමං කියන ඒ පටන් ගන්න තැන ඉඳන් එහා පැත්තේ 93 ඒ මැදට එනකම්. තේජානන්දය. හරි. එතකොට ඇති වෙයි. ඊළඟ දවසේ ඊට වඩා යන්න බැහැ. හරි. එහෙමනම් අපි අද එහා කොටසේ ටිකක් වැඩිපුර කතා කරන්න තියෙනවා. ඒ නිසා අපි ටිකක් ඉක්මනට වඩිමු. තුන වෙද්දි කොහොම හරි මෙතෙන් වඩින්න බලමු නේද? අපි බලමු. පළමු ප්‍රඥප්ති කතාව අවසන් කරන්න නේද? Thank you.